සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කාමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් මුලින්ම යෙදී ඇත්තේ කාමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහන. එහෙමනම් ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වක කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු.
එමුනම් උපාලි මහත්මයාට මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණ.
අවසරයි. පළවෙනි වார்த்தාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සතිමත් වීම නිරායාසව දැනෙන සියුම් වූ හුස්ම රැල්ල දෙස බලා සිටියා. ඒ දැනෙන ස්වභාවයන් සමග නොදැනී යනවා, නැවත මතුවෙනවා. වෙනත් සංවේදනා ආදී ගැන දැනීම අවමය. මම කවුද යන්න විමසන විතර්කයන් බහුලව පැමිණියා, බලා සිටියා. ස්වාමීන් වහන්ස, නිරීක්ෂණය වුණේ කිසිදු මොහොතක නවතින්නේ නැති විසි පරිදි නැගෙන අරමුණු එසේම යනවා. වර එක ගලණේකි, ක්‍රියාවලියකි, කුමන අන්දමට අර්ථ නිරූපණයක් කළත් දැනීමකි. පහදා දෙන්න පින් සිදු වේවා, නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
නෝ, එතකොට අපි මේ දේ පුරුදු කරනකොට ওই විදියට හුස්මක් වගේ දෙයක් අරගෙන ඒ අරමුණ තමයි හාත්පස බලන්න උත්සාහ ගන්නෙ. එතකොට අනිත් දේවල් නොදැනී යනවා, එහෙම නැත්නම් අනිත් දේවල් ප්‍රමුඛ වෙන්නේ නැහැ, හුස්ම පමණක් දැනෙනවා කියන අදහස ওই වார்த்தාවේ තියෙනවා. එතකොට අපි හිතුවොත් මේ හුස්ම දැනගනිමින් ගෙවෙන මොහොතක්, මේ හුස්මේම ගිලිලා ඒක ඔසේම යමින් ගෙවෙන මොහොතක්, මේ හුස්ම බලනවා කියලවත් අදහසක් නැතුව හුස්මෙම ඉන්න මොහොතක් ගත්තොත්, අන්නේ මොහොතේදී හුස්මම අත්දකිනවා මුළු ලෝකයේ විදිහට. ඒ වගේ මේ අත්දකින් හුස්ම තුළ අනිත් පැත්තේ මුළු ලෝකයක් අත්දකිනවා. ඕක තමයි පුහුණුව, ඕක තමයි වැඩේ. මේ විදිහට මේ ගැඹුරෙන් හුස්ම අත්දකින වෙලාවක අන්න මුළු ලෝකයක් අත්දැකහා සමානයි. ඒතර හුස්ම කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි. ලෝකයටම දර්ශකයක් විදිහට තමයි ඔය හුස්ම අරගෙන තියෙන්නේ. ඒක ගැඹුරෙන් අත්දැකින දකිනකොට අනිත් ඒවා නෑ කිව්වට මොකද? ඔය අත්දකින හුස්ම තුළ ඒ මුළු ලෝකයම කැටි වෙලා තියෙනවා. ඉතින් එන්නේ විදිහට මේ ලෝකය දැන දැක ගැනීමක්, එහෙම නැත්නම් මේ යන ක්‍රියාවලිය දැන දැක ගැනීමක්, එහෙම නැත්නම් මේ මම කියන්නේ කවුද කියන දැන දැක ගැනීමක් තමයි මේ කරන දේ. එතකොට ඔන්න විතක්ක මතුවෙලා කියනවා, මේ කවුද මම කියන්නේ, මොන වගේ කෙනෙක්ද මම කියන්නේ කියලා. ওই විදියට විතර්ක මතු වුණාට ඒවා අතුලින් දැනෙන ලැබෙන දැනුමක් නැහැ. අපි හිතනනේ මේවා තමයි දැනුම කියලා. නෑ, එහෙම නෑ. ඔය මතුවෙන විතර්ක අර 16 ආකාර සැක අතීත වර්තමාන අනාගත විදිහට පෙන්නුම් කරනවා, සැක කරනවා, නැවත නැවත විතක් කරනවා. ඔය තියෙන ඒවා තමයි. එතකොට ඒක තුලින් කවදාවත් නියම ඥානයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට කොහොමද මේ කියන නියම ඥානය දැනගන්න පුළුවන්? අන්න අර ක්‍රියාවලියත් එක්ක ඉඳීම තුලින්. තීරණයකට එළඹෙන්න එපා, එහෙම හදිස්සියක් නැහැ. එහෙම ක්ෂණිකව මේක තීරණය කරන්න ඕනේ නැහැ. දවසෙන් දෙකෙන් මේක තීරණය කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔය ක්‍රියාවලියත් එක්කම ඉන්න. නැවත නැවත ඉන්න. අර මතුවෙන විතර්ක හිතාගන්න මේ 16 ආකාර සැක පිළිබඳ සඳහන් වෙනවා මේ දහමේ අතීත අනාගත වර්තමාන විදිහට. අන්න ඒවා තමයි මේ මතුවෙලා එන්නේ. මම කවුද? මම කොහේ ඉඳලා මෙතනට ආවද? මම මෙතනින් කොහෙටද යන්නේ? මම කවුරුන් එලා කවුරුන් උනාද කිය? ඔන්න විදිහට 16 ආකාර සැක විදිහට සඳහන් කරනවා. එතකොට ඒවා නෙමෙයි නියම ඥානය. ඒ වෙනුවට ඒවා මේ විතර්ක බව දැනගනිමින් නැවත නැවත ඔය ක්‍රියාවලිය එක්ක ඉඳියොත් අන්න කාලෙත් එක්ක, හදිස්සියක් නෑ අපිට, කාලෙත් එක්ක අන්න තැපෑලෙන් දැනගන්න පුළුවන් ඔය අහන ප්‍රශ්නෙට නැත්තම් හොයන ප්‍රශ්නෙට උත්තරේ. ඉතින් ඒ සඳහා ඔය ක්‍රියාවලිය අත්දැකීමින් වැඩි වැඩියෙන් කල්ගත කරන්න දැම්ම තීරණයකට එළඹෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට දන්නෙම නැතුව දවසක තීරණයකට එළඹිලා කියලා දැනගන්න ලැබෙයි ඔය විදියට කරගෙන යනකොට.
එහිමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. බුදුන් වැඳ භාවනාවට සිත යොමු කළා. පටන් ගන්නකොටම ආශ්වාස ප්‍රශ්වාස නැති බව වැටහුණා. තප්පර කීපයකට පසු සියුම් ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද දැනුණා. ඉන්පසු සියුම් ආශ්වාස ප්‍රශ්වාස කීපයක් සිදු වී ආශ්වාස ප්‍රශ්වාසය නැවත ඉතා සියුම් වීගෙන ගියා. ඉන්පසු සිත හිස් තැනකට ගියා. වරින් වර හිස් කාල පරිච්ඡේද සහ සිතුවිලි ඔස්සේ සිත පිට යෑම සිදු වුණා. ශබ්ද හෝ වේදනා නැහැ. රූප කොටස් සිතට ආවා. මෙසේ ටික වේලාවක් ගත වුණා. ඉන්පසු ශරීරේ ගැහෙන්න වුණා. එවිට සිත ආනාපානයට යොමු කළා. ශරීරයේ ගැස්ම ක්‍රමයෙන් අඩු වී නැති වී ගියා. ඉන්පසු නොනවත්වාම හිස කඩා වැටෙන්නට වුණා. මෙසේ පැයකුත් විනාඩි 10ක් පමණ පර්යංකයේ ගත කළා. මීට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඕකේ පොඩි ඔය රචනය තුල තියෙන අවස්ථා දෙකක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. පළවෙනි තැන වාඩි වෙච්ච ගමන් හුස්ම දැනෙන්නේ නැහැ කියලා කියනවා. හරි. හුස්ම නැති බව වැටුණා කියලා කියනවා. ඊට පස්සේ හුස්ම මතුවෙලා ඇවිල්ලා බලලා දිගපළල මහත බලලා බලලා හොම යනකොට අන්තිමට නැවතත් හුස්ම නැති අවධියක් මතුවෙලා එනවා. එතකොට ඔන්න ඔය මුල් කී අවධියයි අර සමහර විට විනාඩි 40ක් වගේ භාවනාව කරගෙන යනකොට මතුවෙලා එන අවධියයි දෙකම එකම ස්වභාවය. එකම ස්වභාවය. ඒ කියන්නේ භාවනාව දියුණු වෙනකොට මේ විදියට විශ්වාසය දියුණු වෙනකොට අන්න හුස්ම අවශ්‍ය නැහැ. නමුත් අර ආධුනික කෙනෙක්ටත් මතුවෙලා එන්නේ ඒ ස්වභාවයම තමයි. හැබැයි මොකද්ද ප්‍රශ්නේ? ආධුනික කෙනෙක්ට නැත්තම් මේ වැඩේට බැස ගන්නකොට විශ්වාසය මදි. ඒකින්ද අපි කියනවා මතුන් නැති වුණාට කව නැහැ ටිකක් ඉන්න. ඉන්නකොට ඔන්න හුස්මක් මතුවෙලා එයි. ආයේ මතුවෙන එක අල්ලගන්න. මේ බබා අඬනවාට සූපුවක් කටේ ගහනවා. කමන්නෑ ඒක උර උර ඉන්නවනේ. ඔක ඇති දෙයක් නැහැ. හැබැයි මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට ආපහු අර සූපුව විසි කරන්න සුදුසු අවස්ථාවක් මතුවෙලා එනවා. ඒක ඔය කී විදියට යම් කිසි විශ්වාසයක් දිනු වෙනකොට අර විදි ආධුනික කෙනෙක් කාලයක් තිස්සේ කරනකොට තමයි ඒ කී ස්වභාවය බාර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉන්නේම අතන තමයි. ඒකයි මම මේ නැවත නැවත හයිලයිට් කරන්නේ. පටන් ගන්නකොට ඉන්නෙත් එතනම තමයි. ලොකු රවමක් ගිහිල්ලා අර පරංගියා කෝට් එක ගියා වගේ අරන් ඇවිල්ලා නවත්තන්නෙත් එතනම තමයි. මොකද්ද එකම වෙනස? අන්න විශ්වාසය දිනු වෙනවා. විශ්වාසය තියෙනවා නම් මුලිනුත් වැඩේ හරි. එතකොට සාමාන්‍යයෙන් අර කාලයක් තිස්සේ පුහුණු කරන කෙනෙක් ඔන්න ඒ විශ්වාසය දිනු වෙනකොට අර මුලදී හුස්ම නැති වුණා කියලා ඒක සැකයකට ගන්න, ඒක ප්‍රශ්නයක් කරගන්න හේතුවක් නැහැ. ওই ක්‍රියාවලියක ඉන්න විශ්වාසය යට තියෙනවා. ඒකම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ආපහු මතුවෙලා ආවත් මතුුණත් ගාණක් නැහැ. මතුුණේ ඒක නැති වෙලා ගියත් ඒත් ගාණක් නැහැ. මොකද හේතුව නැවත නැවත පුරුදු කළා විශ්වාසය දිනු වෙලා. අන්න ඒ විශ්වාසය දිනු වෙච්ච කෙනෙක්ට තමයි ඔය කී විදිහේ අත්දැකීම් ඉදිරියට ගොනුවෙන්. මේ ශරීරේ කඩා වැටෙන ස්වභාවයක්, මේ ගැහෙන ස්වභාවයක්, මේ සිතිවිලි අතරමං වෙන ස්වභාවයක්, මේ කොයි දෙයාවත් මේක තුල ඉන්න පුළුවන්, මේ ක්‍රියාවලිය දැක ගන්න පුළුවන් කියන ඒ පරීක්ෂාවේ යෙදෙන්න පුළුවනි. එතකොට ඔය වෙන විදිය හොඳයි. ඒක පිළිබඳ සතුටක් විතර නගා ගන්න පුළුවන්. නැවත නැවත ඔකට වෙන්න ඉඩ දෙන්න. දැන් කරනවා කියන වචනේ පාවිච්චි කරන්නත් අමාරුයි. භාවනා කරනවා කියලා ඒ වෙනුවට වෙන භාවනාවක් තියෙනවා. ඒ වෙනේ වෙන වැඩේට අනුග්‍රහ කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන ඇවිදීමකි. නියමිත තැනක් නොමැතිව වුවද ඇස් දෙක පියාගෙන කය අරමුණු කළ විට සිත ඒකාග්‍ර වේ. හිස් අවකාශයේ අද්දකි. මතු පිටින් එන යන සිතුවිලි මෙන්ම ගැඹුරේ ඈතින් ඇති ඉතා සියුම් සිතිවිලි ඇති බව දැනේ. ඒවා සමග සමහර විට අත්දකින පීඩාකාරී බරගති දෙස බලන විට ඒවා නැති වී යයි. සැහැල්ලුවක් දැනේ. හිත නැවත පැතිරුණු හිස් බවකට පැමිණේ. සාමාන්‍ය ජීවිතයේද නොදන්නා තැනක තනි වූ වාසයේ හැඟීමක් ඇතිවේ. එතන සැහැල්ලුවක් හා ආරක්ෂිත බවක් හැඟේ. අවට ඇති දේද එකිනෙකට බැඳී ගලා නොයන බවක් නිශ්චලත්වයක් අත්දකි. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
එතකොට ඔය විදිහට ඇත්තටම මේ පුහුණු කරන කෙනෙක්ට මේ හිතවිලි වල පීඩාකාරී ස්වභාවයක් තියෙනවා කියලා දැනෙනවා. මේ ඒවා නිකන් අපි අවුස්සනවා, යම් කිසි ඝර්ෂණයක් ඇති කරනවා කියන එක බොහොම පැහැදිලිව දැක දැනගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කෙනෙක් මේ ඝර්ෂණයට කැමති, මොකද හේතුව ඒක නැති වුණ ගමන් එන්නේ අර පාළුව තනිකම තමයි. පාළුව තනිකමට අපි වැඩි මනාපයක් නැහැනේ. එතකොට කියනවා මොකද්ද? loneliness. මේ විදිහට මේ තනිකමක් දැනෙනවා, පාළුවක් දැනෙනවා කියලා වගේ අදහසක් ඉදිරිපත් කරනවා. නමුත් භාවනා නියෝගී කෙනෙක්ට තේරුම් ගත යුතු තමයි අර ඝර්ෂණේ තියෙනවා. මේ ඝර්ෂණයට යන්න පුළුවන්, ඔන්නම් මනාපණන් යන්න පුළුවන්. නිකන් අපේ මාරිකමට ගිහිල්ලා ගිහිල්ලා නැවත ඒකට වැද ගන්න ස්වභාවිකුත් තියෙනවා, ඒක අගය කරන ස්වභාවිකුත් තියෙනවා. ඒක නෑ කියන්නත් බෑ. කෙසේ නමුත් ඔය විදිහට දවසක ඔය පාළුව කියන එක loneliness වෙනුවට aloneness කියලා බාර ගන්න පුළුවන් වුණොත්, මම මේ එකලා වුණු සිංහෙක් වගේ එකලා වූ ස්වභාවයක් අගය කරනවා. මේ කරදර ඝර්ෂණ වලින් වෙන්වෙච්ච ස්වභාවයක් අගය කරනවා කියන අන්න ඒ බාර ගැනීම තියෙනවා. ඒ බාර ගැනීම කාලයක් යන්න පුළුවන්, කමක් නැහැ. ඒ කාලෙත් එක්ක අපි මේ බාර ගැනීම සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන් අර විදියට ඝර්ෂණයක ඉන්න එක පහසුවක් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන් අර තනිකමට වඩා. ඒක නිසා කොතෙකුත් නැවත නැවත කටුවකුල් පටලව ගන්නවා, කරදර දා ගන්නවා. මොකද හේතුව අර තනිකම දිරවන්නේ නැහැ. ඒක මහා මූසල පාළු ගතියක් විදියට තමයි දැනෙන්නේ. ඉතින් මේ ඔප්ෂන් දෙක තියෙනවා දෙපැත්තෙන්. ඔය හිත කෝකද තෝරන්නේ බලන්න. කෝකද තෝරන්නේ බලන්න. කොතෙකුත් තෝරන්නේ අර ඝර්ෂණයම තමයි. නැවත නැවත තෝරන්නේ ඝර්ෂණයම තමයි. දවසක නිකන් වෙන මුකුත් ඔප්ෂන් එකක් නැති වුණොත් වගේ නිකන් අරක බාර ගන්න ඉඩ තියෙනවා. මේ තමයි වැඩි අර ඉන්නේ සමහරු කසාද බඳින්න හොයලා 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 හොයාගන්න බැරි කොට අර ඉතුරු වෙලා ඉන්න එකේ බැඳ ගන්නවා. අන්න ඒ වගේ තමයි ඔය හිතත් නිවන බාරගන්නේ. ඒක තමයි ඔය හිතේ හැටි. කමක් නැහැ, මෙන්න මේ දෙපැත්තක් තියෙනවා කියලා දැනගෙන කටයුතු කරමු. අර ඝර්ෂණේ තියෙනවා. මේක තමයි ලෝකය. උපන් දිනේ දවසටවත් නිදහසක් නැහැනේ. උපන් දින දවසටත් ආ මේ කට්ටිය වට වෙලා අම්මෝ මෙයාගේ උපන් දිනේ හැපි බර්ත්ඩේ ටු යූ කියලා ඔන්න පටන් අරන් ඉතින් වද දෙනවා. අන්තිමට අර උපන් දින කෙනාගේ එයාගේ උපන් දිනේ පැත්තක තියලා අර එන කට්ටියට ආගන්තුක සත්කාර කිරීලා තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ වගේ ලෝකයක්. මේ මොනම මේ උපන් දිනේ දවසටවත් නිවස නිවනක් නැහැ, සැනසීමක් නැහැ. මේගොල්ලන්ට සත්කාර කරන්න ඕනේ දාටත්. එද ඒගොල්ලෝම ඇවිල්ලා මේ තෑගි අරන් ඇවිල්ලා මෙයාගේ උපන් දිනේ සඳහා පාටියට. ඒක තමයි වැඩේ. ඒක තමයි ඔය ලෝකය කියන්නේ. ඒක තමයි ඔය ඝර්ෂණය. අනිත් පැත්තට තනි වුණොත් හිතන කවුරුත් නැහැනේ අප්පා, විශ් කරන්නවත් කවුරුත් නැහැ උපන් දිනේට. බලන්නකෝ හැමෝටම අමතක වෙලා වගේ කියලා ඔන්න තනිකම විදියට. තනිකම විදියට. නමුත් අර කටුකොහලක් අර ඝර්ෂණයක් වෙනුවට මේ විවේකය බාර ගන්නවා කියන එක අමානුෂිකයි. මේක ඔය හිත කරන්නේ නෑ. ඒක හිතට මනාප නෑ. කමක් නෑ. මේ දෙපැත්ත නැවත නැවත අත්දකින්න. මේ විදියට ඝර්ෂණය ඔන්නම් ඝර්ෂණය බාර ගන්න පුළුවන්. විවේකය ඔන්නම් විවේකය බාර ගන්න පුළුවන්. විවේකය බාරගත්තාම මේක තනිකමක් පාළුවක් විදියට අත්දකින්න මේ හිත ඝර්ෂණය පස්සේ හඹාගෙන යනවා. ඝර්ෂණයට මනාප වෙනවා. කමක් නැහැ. නැවත නැවත ඒ දෙපැත්ත දක්නා සුළුව, ඒ අන්ත දෙක දක්නා සුළුව කටයුතු කරමු. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මණේදී පර්යංකේදී හා එදිනෙදා ජීවිතයේ අත්දැකීම් බොහෝ දුරට සමානයි. එනම් සිතුවිලි හෝ ශබ්ද ලෙස වෙන් නොකෙරෙන විවිධ දේවල් වරින් වර බොඳ වේ. වරින් වර තවදුරටත් වචනයෙන් විස්තර කළ නොහැකි ස්වභාවයට යයි. එහිදී දේවල් පෙනුණත් ඇසුණත් ගානක් නැති විස්තර නොබැලෙන බවකි. බොඳ වෙන දේවලට අදාළව වෙහෙස හා පහසුව අතර දෝලණයකි. ඒ හා මතුවන සියුම් මනාප අමනාප ගැන දැනුවත්ය. එපාවීම්ද විටක මතුවේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, මේ කියන කෙනාට තියෙන්නේ එකම පරීක්ෂණයයි. මොකද්ද ඔය කියන විවේකයේ හැබෑ විවේකයක්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. පරීක්ෂා කරන්නේ කොහොමද? ඔය සක්මණේ පරියන්කේ ඒ විවේකයෙන් ඉන්න වෙලාව නෙමෙයි ඇත්තටම පරීක්ෂාව. ඒ වෙනුවට බලන්න මේ මිනිස් එක්ක ගනුදෙනු කරනකොට, ප්‍රශ්නයක් මතුවලා එනකොට, මේ පිරිස අතර ගැවසෙනකොට, මේ රැකී රක්ෂා කරනකොට, අන්න ඒ වගේ වෙලාවල් වල ඇත්තටම නිවනක් මට ලැබිලා තියෙනවාද කියලා, ඇත්තටම විවේකයක් මට ලැබිලා තියෙනවාද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කොච්චර ඔය සක්මන් කරත් පරියංක කරත් හේතුල අතරමං වෙලා ඉඳියත් අන්න අපිට කියන්න පුළුවන් ප්‍රතිපදාව තාම දුරලයි කියලා. ඒක නිසා ඕක පරීක්ෂා වෙන්නේ එදිනෙදා ජීවිතේ. කෙනෙක් ඇවිල්ලා ලෙඩක් දැම්මහම, කෙනෙක් ඇවිල්ලා මොකක් හරි හිතරි දෙන කතාවක් කිව්වහම, අර විදියට ගෙවල් දොරවල්වල ප්‍රශ්න මතුවලා එනකොට, අර විදියට සමාජය එක්ක ගැටෙනකොට, අන්න ඒ වගේ අවස්ථාවල බලන්න කොයි විදියටද මම මේක එක ගනුදෙනු කරන්නේ, අර නිකන් ගාගෙන නාගෙන නවත්තනවාද කියලා විමසලා බලන්න. ඒක තමයි ක්‍රමවේදය. අර කියන්නේ මගම රිරි පාග පාග ගතියක්ද තාම තියෙන්නේ කියලා බලන්න. එහෙම බෑනේ. ඒ බ්‍රීලා විතරක් නවත්තන්න බෑ. සාමාන්‍ය ඒක ගා ගන්න ඕනේ, පා ගන්න ඕනේ, නා ගන්න ඕනේ. ඒක තමයි අපේ ස්වභාවය. අර ඉතින් බ්‍රේන් එක අවුලක් නෑ. ඒක නිකන් ওই වැසිකිලියක් හොයාගෙන ඒ වැඩ කටයුත්ත කරගත්තාම හරි. ඒක ගැටලුවක් නෑ. ඒක ස්වභාවිකයි. නමුත් අර ඉතුරු ටික තමයි අවුල තියෙන්නේ. ඒක නිසා නැවත නැවත විමසලා බලන්න මේ මේ කියනා වූ විවේකයක් ඇත්තටම මට තියෙනවද? ඒක පරීක්ෂා වෙන්නෙම අර කට්ටිය නොමිලේම ඇවිල්ලා සේවාවල් සපයනවනේ. ලෙඩ දානවා. එක එකව දානවා. එක එක ප්‍රශ්න ඇති කරනවා. නැති මොකක් හරි අල්ලගෙන ඒක ඔස්සේ ආරවුලක් හදා ගන්නවා. ඔහොම ඔහොම කරනවනේ කට්ටිය. අනේ එතකොට බලන්න මේ පහිරේ කෙනා කෙසේ වෙතත් මගේ තුල මේ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට මොන විදිහේ ස්වභාවයක්ද තියෙන්නේ? මා මේ මේ වගේ අවස්ථාවක් එක ගනුදෙනු කරනකොට මොන විදිහේ ස්වභාවයක්ද තියෙන්නේ? මේ විදිහට මේ රැකී රක්ෂා කරනකොට මොන විදිහේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා ඔය කී දේ පරීක්ෂා වෙන්නේ එතෙන්දි තමයි. එතකොට මේ පරීක්ෂාව හරිනම් කිව්ව හැකි ආයෙනම් වැඩෙත් හරි. කාලෙත් එක්ක ඔප්පු වෙනවා ඒක. කාලෙත් එක්ක මේ පරීක්ෂාව හරි එනම් වැඩෙත් හරි මම මේ විදිහේ වැඩි වැඩියෙන් විවේකයක් නිවනක් දිහාවට යනවා. ගොඩදෙනිට වෙන එක තමයි මොකද්දෝ එකක ඉන්නවා. අර නිකන් අර කැලේ ඉඳලා රහත් කියලා හිතාගෙන ඉන්න භාවනා නියෝගී යෝගීන් වගේ ස්වාමීන් වහන්සේලා වගේ කැලේ ඉඳලා රහත් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් අන්න ගන් දොරට ආපු ගමන් දකින පළවෙනි මිනිස්සයා දැක්ක ගමන් ඔන්න වැඩේ අවුල්. ඒ මොකද ඒ අර අරමුණු නැතුව ඉන්නකොට ඒක විවේකයක් කියලා හිතාගත්තා. ඉතින් එතකොට දහමේ සඳහන් වෙන්නේ මොකද්ද? මේ අදිමානෙන් මේ මේ නොදන්න කමට මෙහෙම හිතාගෙන ඉඳියට මොකද ඒ ඇත්ත ස්වභාවය ඒක නෙමෙයි. ඇත්ත ස්වභාවය ඒක නෙමෙයි. ඉතින් ඒක නිසා තම තමුණුත් බලන්න ඕනේ මේ කියන විදියට මේ ප්‍රතිපදා වැඩෙනවා නම් මට අර කරදරයක් ප්‍රශ්නයක් ආපු වෙලාවක කෙනෙක් ඇවිල්ලා නපුරු වචනයක් කියපු වෙලාවක ඒ වගේ වෙලාවක කොහොමද මම ගනුදෙනු කරන්නේ? කොයි විදියේ ශක්තියක්ද මට තියෙන්නේ කියලා විමසන්න පුළුවන්. ඒ විමසීම කළා බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව ගරු ස්වාමීන් වහන්ස. පරයන්කේදී අවදිය පැවැත්වෙන කාලේ පුරාවට සිතුවිලි ගලණයක් දකි. එහි පසෙකින් සිටීමේ හැකියාව දියුණු වෙමින් පවතී. එනම් දරතය අඩුවීමයි. සක්මනේදී ඇවිදින ක්‍රියාවලිය හා දෙපතුලේ දැනීමට වඩා සිතුවිලි ගලනය දකී. එදිනෙදා ජීවිතයේදී උරගගති ඇති සිත මතුවී ඒ පවතින හා නැතිවන හැටි දකි. යහපත් ජීවන රටාවට ආජීවයට හුරුවීමත් සමග සැහැල්ලු දිවි පැවැත්මක් ඇත. ඔබ වහන්සේගේ අදහසා උපදෙස් ලබනු කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඕ එතකොට උරග ස්වභාවය මතුවෙලා එනවා, විටෙන් විට මතුවෙලා එනවා. ඒක සාමාන්‍ය නරකයි කියන වගේ අදහසකින් තමයි, දුරු කළ යුතුයි කියන වගේ අදහසකින් තමයි සාමාන්‍ය කෙනෙක් එදිහා බලන්නේ. එතකොට දුරු කරන්නේ කොහොමද? දුරු නොකිරීමක් කරා තමයි දුරු කරන්නේ. මේ උරග ස්වභාවයක් මා තුළ තියෙනවා. ඒ වගේම ඒක දැනගන්නා සුළු ආර්ය ස්වභාවයක් මා තුළ තියෙනවා. මේ දෙක අතර හුවමාරුවක් නැවත නැවත සිද්ධ වෙනවා. ඕක නිකන් අර මොකද්ද කියන්නේ, දනු දනු ලකුණට ඉන්නේ, කඳ අස්සයා, ඔළුව ඉනෙන් උඩ වගේ මනුස්සයා කියන සලකුණක් තියෙන. එත තිරිසන් ස්වභාවයක් වගේම මනුස්ස ස්වභාවයක්, දේව ස්වභාවයක් වගේ එකකුත් තියෙනවා. එතකොට මේ දෙකේ මුහුං ගතියක් දෙබිඩෙක් තමයි අපි. එතකොට ඒක දුරු කළ යුතු නෑ, දුරු කරන්න ඕනේ කියලා තමයි ඉතා හිතන්නේ. එතකොට අර කෑල කපලා අයින් කරන්න හදනවා. එත එහෙම එකක් නෑ. ඒ වෙනුවට බලන්න මේ උරග ස්වභාවයක්, තිරිසන් ස්වභාවයක් සහ දේව ස්වභාවයක්, ආර්ය ස්වභාවයක් අතර හුවමාරුවක් තියෙනවා. අන්න ඒ හුවමාරුව දැක දැන ගනිමින් මම කටයුතු කරනවා. ඒ ක්‍රියාවලිය දැක දැන ගනිමින් කටයුතු කරනවා. එතකොට දුරු වීමක් වුණත් දුරු වෙන්නේ දුරු නොකිරීමක් කරහා. එහෙම නැතුව නිකන් අර බලහත්කාරයෙන් දැඟලුවා කියලා වැඩකුත් නැහැ. ඒක දක්නාසුලුව කටයුතු කරන්න. දක්නාසුලුව කටයුතු කරනකොට අන්න මනුස්ස ස්වභාවයක්, හරි ඉනෙන් උඩ කොටස, ආපහු උරග ස්වභාවයකට ඇදිලා යනවා. ඔය විදිහේ දෙබිඩෙක් තමයි අපි. ඒ දෙබිඩි බව දැනගමු, ඒ දෙබිඩි බව බාරගමු. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. නිරෝෂ් පුතා ලැබිලා දෙන වාර්තා නම් එපමණයි.
අපි ස්වභාවට ඉදිරිපත් කරමු. පොඩි වෙලාවක් තියෙනවා නේද ස්වාමීන් වහන්ස? ඩිගිත වාචික ප්‍රශ්නයක් තියෙනවා නේද? හොඳම එහෙමනම් වාචික ප්‍රශ්නයක් නැහැ වගේ අද ස්වාමීන් වහන්ස. එහෙමනම් අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට නැවත වතාවක් ඔබ වහන්සේගේ දෙපා නැමැත ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස ච අතික්කමං යතා භූතේ විමුච්ඡanti භවතං හා පරික්කයා සවේ භූත පරිඤ්ඤෝ සෝ වීතතං හෝ භවා භවෝ භූතස්ස විභවා බිකු නාගච්ඡanti පුනබ්භවಂತಿ.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට සුපුරුදු විදියට අපි මේ ඉදිරියෙන් තියාගත්ත ඒ සූත්‍ර දේශනා කොටස්වල අද දවසට තවත් අලුත් කොටසක්, කෙටි ගාථාවක් සහිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ කොටස පටන් ගන්නකොට ඒක සෑහෙන දිගයි, සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා පෙනුනට මොකද මේ විදියට කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික සතියෙන් සතිය ඉදිරියට යනකොට දන්නේම නැතුව අපි සෑහෙන දුරක් මේ තෝරාගත්ත කොටස ඔස්සේ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදියට අද දවසෙත් ඉදිරිපත් වෙච්ච සූත්‍ර දේශනාව අද දවසේ ඉදිරිපත් වෙච්ච පැහැදිලි කිරීම තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රේ නම විදියට සඳහන් වෙන්නේ දික්ටිගත. දික්ටිගත සූත්‍රය කියලා තමයි ඒක නම් කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවත් අර අපි කලින් සාකච්ඡා කරපු කලින් ඉඳලා මතක් කරගෙන ආපු මේ ඉති උත්තක පාළි කියන කොටසේ තමයි සඳහන් වෙන්නේ. ඒකෙත් සෑහෙන දුරක් ඉදිරියට ගියාම තමයි සඳහන් වෙන්නේ. ඉතින් අර මුල් කාලේ ඉඳලා සම්බන්ධ වෙච්ච ඇත්තොන්ට මතක ඇති, අපි මුලින් ඉඳලා පටන් අරන් එකින් එක කොටසින් කොටස එක ගානේ වගේ සතියට අරගෙන ඉදිරියට ගියා. ඉතින් මේ විදිහේ වටිනා සූත්‍ර කොටස් වලින් යුක්ත පරිච්ඡේදයක් තමයි මේ. ඒක කාගේ වචනද කියලා අපි මතක් කරා. අර ආරම්භය ගැනෙන්නේ කාව්‍ය මේ විදිහට, බුත්තං හේතං භගවතා බුත්තමරහතාති මේ සුතං. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් මෙය දේශන ලදී. ඒකාන්තයෙන් අරහතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. මම ඇසුවා, මේ කවුද මේ කියන්නේ? මේ ශාසනයේ උපාසිකාවන් අතරින් කුජුත්තරා නැමැති උපාසිකාව මේ තැනැත්තිගේ වචන තමයි කියලා තමයි සඳහන. මේ තැනැත්ති මේ උපාසිකාවන් අතරින් මේ ධර්මය දැන දැකගත්ත, ගබඩා කරගත්ත අග්‍ර කෙනෙක් විදියට සඳහන් වෙනවා. එහෙම නැත්නම් මං හිතන්නේ විචිත්‍රවත් ආකාරයට දේශනා කිරීම හරි ඔන්නෝම් දෙකින් මොකක් හරි එකක අග්‍ර තැනැත්තියක් විදියට තමයි සඳහන. එතකොට එතන තියෙන්නෙම මේ රජකුමාරිවරුන් ටිකකට බණ අහන්න බුදුන් දකින්න යන්න ලැබෙන්නේ නැහැ. මේ තැනැත්ති දාසියක්. එතන මේ දාසි ගිහිල්ලා බණ අහගෙන ඇවිල්ලා මේ කුමාරියන්ට දේශනා කරපු බණ විදියට තමයි මේ සඳහන් වෙන්නේ. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ කොටස් දවසින් දවස කෙටි සූත්‍ර දේශනා විදියට ඉදිරිපත් වෙනවා. එතකොට අද දවසේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා ගත්තොත්, බුදුරජාණන් වහන්සේ හරිම අලංකාර සූත්‍ර කොටසක්, දේශනා කොටසක් ඉදිරිපත් කරනවා. මොකද්ද එතනදි කියන්නේ? මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. මේ දික්ටි දෙකකින්, දෘෂ්ටීන් වැරදි ගැනීම් දෙකකින් මැඩුණු මේ දෙවි මිනිසුන් අන්න එකෙක් පසුබසිනවා, එකෙක් අතිධාවනය කරනවා. ඔන්න විදිහට තමයි සූත්‍ර දේශනාවට එළඹුම පටන් ගන්න. මොකද්ද මේ දික්ටි දෙකකින් මඩනාලද දෙවි මිනිසුන්, වැරදි ගැනීම් දෙකකින් මඩනාලද දෙවි මිනිසුන් එක්කෙනෙක් පසුබසිනවා. පසුබසී කියන වචනේ තමයි තියෙන්නේ. තව කෙනෙක් අතිධාවනය කරනවා, පහු කරගෙන දුවනවා. ඔන්න විදිහේ වචන දෙකක් නැත්තම් දික්ටි දෙකක් විදිහට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ තුන්වැන්නේ ගැන කියනවා ඇසැත්තෝම දකිත්. අර විදිහේ එක්කෙනෙක් පසුබසිද්දී, එක්කෙනෙක් අතිධාවනය කරද්දී මේ ඇසැත්තෝ, එහෙම නැත්තම් මේ විදිහට මේ නියම සම්මාදිට්‍ය ඇති කරගත්ත ඇත්තෝ පිරිසකුත් ඉන්නවා කියලා ඔන්න ඔය විදිහට කොටස් තුනක් විදිහට ගැන හැර දක්වනවා. එතකොට මොකද්ද මේ කියන කතාව කියලා ගත්තොත්, අන්න කෙනෙක් පසුබසිනවා කියලා සඳහන් කරනවා. කෙනෙක් අතිධාවනය කරනවා. අන්න මේ කෙනෙක් මේ ඉලක්කයට යන්න මැලිවෙද්දී තව කෙනෙක් ඉලක්කේ පව කරගෙන දුවනවා. නවතින්නේ නැහැ. එහෙම ගැට්ටියක් ඉන්නවනේ. අනේ රේස් එක ඉවරයි, තව වටයක් දුවනවා. ඉතින් මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට අන්න එක්කෙනෙක් මේ ඉලක්කේ හඹාගෙන නොයද්දී තව කෙනෙක් මේ ඉලක්කේ පහු කරගෙන දුවනවා. ඔය දෙදෙනාම මේ විදිහට වැරදි දෘෂ්ටි මතවාද දෙකකින් මැඩුණු බවක් සහිතයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා කියනවා. හැබැයි තුන්වැන්නේක් ඉන්නවා. මේ ඇසැත්තෝ මේ විදිහට නියම බැල්මක් සහිත, නියම හැඟීමක් සහිත පිරිසකුත් ඉන්නවා කියන තුන්වැනි කොටසකුත් ගෙනහැර දක්වනවා. ඉතින් එහෙම ගෙනහැර දක්වලා ඉදිරිපත් කළා, එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මේ කී දේ නැවත කොටස් වලට කඩලා පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. අහනවා පළවෙනි එක ගැන තමයි මේ කියන්නේ. කෙසේ නම් කෙනෙක් පසුබසීද? අන්නර වැරදි දිට්ඨියකින් මැඩුණු පළවෙනි තැනැත්තා. කෙසේ නම් කෙනෙක් පසුබසීද කියලා අහලා කියනවා මේ භවයේ මේ පැවැත්මේ මනාව සන්තෝෂ වෙන ඒකෙම ගිලිලා වෙලිලා කිමිදිලා කටයුතු කරන මේ තැනැත්තට මේ භවයේ නූපදීමක් පිළිබඳ මේ විදිහට මේ භවය විනාශයක් පිළිබඳ මේ භවයේ නූපදීමක් පිළිබඳ මෙයාට මේ විදිහේ සිතක් පැහැදෙන්නේ නැහැ. එයාගේ හිත ඒ වගේ දහමක් නොගනී, නොපහදී, නොපිහිටයි, නොඇලෙයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ තැනැත්තාට මේ කෑමට පෙරේතකම තමයි තියෙන්නේ. මේක කකා කකා යන මනාපේ තමයි තියෙන්නේ. එතකොට මේ කකා කකා යන මනාපේ නිසාම මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ භවයේ නූපදීමක් පිළිබඳ මේ විදියට දහමක් කියනවාද, බණක් කියනවාද? ඒ බණ මේ තැනැත්තාගේ හිතට අල්ලන්නේ නැහැ. මේ තැනැත්තාට ඒකට මනාපයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ එයාගේ හිත ඒ දහම නොගනී, නොපහදී, නොපිහිටයි, නොඇලේ. අන්න මොකද හේතුව? මෙයාට තාම තියෙන්නේ පෙරේතකම. පෙරේතකම තියෙන්නේ කාලා කාලා ස්මෘතාවට එනකන් කෑවත් තාමත් මදි. තාමත් මදි. තව ටිකක් දියංගෝ, තව කෑල්ලක් කපපංගෝ කියලා කියනවා. ඇයි දැන් මේ කන්න බැරි වුණා නේද? වැඩි වුණා නේද? ස්මෘතාවට ආවා නේද කියලා ඇහුවොත් ඒක කමන්නේ. තව පොඩි කෑල්ලක් කපපං. තව පොඩි කෑල්ලක් කන්න ඕනි කියන අදහස තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තැනැත්තෙක් හඳුන්වන්නේ කොහොමද? පසුබසින තැනැත්තෙක් විදිහට. මෙයා පසුබසිනවා. පසුබසිනවා කියන්නේ මොකද්ද? අර ඉලක්කෙ දිහාවට යන්නේ නැහැ. මේ භවයේ නූපදීමක් පිළිබඳ අදහසක් මනාපයක් එයාට නැහැ. ඉතින් එහෙව් ඇත්තෝ බොහෝ ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවනේ. කොතෙකුත් ඉන්නවා. කොතෙකුත් ඉන්නවා. එතකොට ඒ වගේ කට්ටියට මේ බණකුවට වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ කියන්නේ අනේකත් මේ කියන එක ඊට වැඩිය හොඳයි මේ කට බුම් බීම උලා ගත්තා නම් කියලා හිතෙන්න පුළුවන්. ඒ එහෙම පිරිස් ලෝකේ කොතකුත් ඇත. එහෙම පිරිස් අන්න පසුබසින කට්ටිය විදියට මේ වැරදි දික්තියකින් මැඩගෙන තියෙනවා. ඒක නිසාම මේ තැනැත්තා පසුබසිනවා. පසුබසිනවා. මෙයා කැමති නෑ මේකේ කෙලවරක් කරන්න. සාමාන්‍ය අද කාලේ බෞද්ධයත් ඉන්නේ ඔය වගේ තැනකද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා. ඔය පින් අනුමෝදන් කිරීලි දිහා එහෙම බැලුවාම තියෙන්නේ මේක කාලා 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 ගිහිල්ලා අන්තිමට අවසන් භවයකදී, ඒ කියන්නේ මුළු ලෝකෙම කාලේ ඉවර වෙච්ච දවසට මම නිවන් යන්න බලාපොරොත්තු වෙනවා. ඔය කියෝලා බලන්න ඕනේ මොකද්ද ඔය කියන්නේ කියලා පොඩ්ඩක්. ඉතින් ඒ විදිහේ අදහසක් තමයි ගොඩ දෙනෙක් ඉදිරිපත් කරන්නේ. හාමුදුරුවෝ මේ භවයේදීම නිවන් යත්වා. ඈ ඒකත් තියෙනවා අගට. බණ කිව්ව හාමුදුරුවෝ මේ ආරන්නේ ඉන්න ඉතුරු හාමුදුරුවෝ ටික ඒ කට්ටිය මේ ආත්මයේදීම නිවනෙන් සැනසේවා. අපිට එපා. අපිට එපා. අපි තාම එපා. දැන් මේ එපා. අර නිකන් කාලා 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 ගිහිල්ලා මේ දවසක කොහෙදෝක දවසක කවදා හෝ දවසක මේ කයම අහවර කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මාර පාතනාගාමයේකෙම ලියලා දෙවලා තියෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. ඔය මහායාන අදහසකුත් තියෙනවනේ මේ ලෝකෙම කොමලා කට්ටිය නිවන් දැක්කට පස්සේ තමයි ඒ බෝධිසත්වයෝ නිවන් දකින්නේ. කවුද? අන්න මේ මොන බුද්ධාද කියලා මතක් වෙන්නේ එක පාට. අන්න ඔක්කොමල නිවන් දැක්කට පස්සේ තමයි නිවන් දකින්නේ. සුඛාවති කියලා දුක නැති ලෝකයකට ගිහිල්ලා එහෙදී භාවනා කළා නිවන් දකින්නවා. නිවන් දකින්නවා මේ විදියට මෙන්න මේ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? තව සෑහෙන කාලයක් කකා කකා යන්න පුළුවන්. එහෙම සුන්දරත්වයක් මේකේ නෑ. ඔය කමලා නිවන් දැකලා ඉවර වෙනකන් ඉඳියොත් කවදාවත් දකින නිවනකුත් නෙමෙයි ඕක. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම කරන්න බෑ. මේ වෙනුවට මොකද්ද මේ තියෙන්නේ? මේ වැඩේ කල් දාගන්න උමනාවක්. තව ටික කාලයක් මේකේ පැවැත්ම සනාථ කරගන්න උමනාවක් තමයි ඔය ඉදිරිපත් වෙන වචනෙකි. එහෙම සුන්දර ගමනක් නෙමෙයි මේක. එහෙම සුන්දර ගමනක් නම් මොනව කරන්න බැරිද? අර නිකන් කියන්නේ නිකන් අර මොකද්දෝ නිකන් අර ප්‍රේම කතාවක නෙවෙයි. නිකන් අර ඒ විදිහේ අමුතු සුන්දර නිකන් හැපි එන්ඩින් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් නෑ. ඒ වෙනුවට මේක මහා විෂම මහා අනතුරු සහිත හරියට නිකන් ගව ගහතක මඩුවකට අහුවෙච්ච ගවයෙක්ගේ වගේ ස්වභාවයකින් තමයි අපි කල් ගෙවන්නේ. කොයි වෙලාවේ ඝාතකයා ඇවිල්ලා බෙල්ල සිඳලා දායිද, කොයි වෙලාවේ මේ විදිහේ තියුණු ආයුධයකින් කපලා කොටලා දායිද කියලා කියන්න බෑ. එහෙව් ස්වභාවයක් සහිතයි. ඉතින් එහෙව් ස්වභාවය සහිත ලෝකයක කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ඔක්කොම කාලා ගිහිල්ලා අන්තිමට නිවන් දකින්නවා කියන එක ඒක නිකන් අර බොරු කතන්දරයක්. මේ වැරදි දික්කියකින් මඩනාලද, මේ විදිහට වැරදි දික්කියකින් යටකරනා ලද ස්වභාවයක් මේ තැනැත්තා තුළ තියෙනවා කියන අර්ථෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකට හේතුව මොකද්ද? මේක එහෙම අගය කරන්න පුළුවන්, මේක එහෙම සතුටු වෙන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. මේ භවයේ එහෙම සතුටු වෙන්න පුළුවන් අගය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අසුචිනං පොඩ්ඩ ගෑවුනත් ගඳයි කියන අර්ථෙන් තමයි සඳහන් කරන්නේ. ඒ අසුචි අගය කරන්න එපා. ලොකු උනත් පොඩි උනත් පොඩ්ඩ ගෑවුනත් ගන්ධස්සාරය ඒ විදිහටම පැතිරෙනවා. ඒකනේ අර සංගාමජී හාමුදුරුවන්ගේ කතාවේදීම කියන්නේ මේ සංග්‍රාමයේ දිනු. සංගාමජී කියන්නේ සංග්‍රාමයේ දිනු කියන අර්ථය තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ නමෙත්. එතන මේ හාමුදුරු ළඟට ඇවිල්ලා පරණ පුරාණ දුතිකාව නෝනා පොඩි ළමයෙකුත් වඩාගෙන ඇවිල්ලා කියනවා මේ මාව පෝෂණය කරන්න. මේ මම මේ කුඩා දරුවෙක් ඇති තැනැත්තියක් කියලා කිව්වට මොකද මේ හාමුදුරුවෝ ඇහැක් කරලවත් බලන්නේ නැහැ. ඊට පස්සේ මේ අම්බන්නේ මොකද කරන්නේ? ආව ළමයා තියලා මෙන්න මේ ඔබගේ පුතා කියලා ළමයා එතන දාලා යනවා යන්න. ඒත් ඇහැක් කරලවත් බලන්නේ නැහැ. බලන්නේ නැහැ. ආදිමට ටිකක් කියලා බලා ඉඳලා මේ මිනිහට කිසිම අනුකම්පාවක් නැහැ කියලා ආපහු ඇවිල්ලා අරගෙන ළමයාත් අරගෙන ඒ ගෑනු කෙනා පිට වෙලා යනවා. ඒතකොට ඔහොම දෙයක් දැක්කොත් අද කාලේ ලෝකෙ හැටියට නම් එන්න නඩු කේස් එකක්නේ. නඩත්තු ඉල්ලලා නඩු දානවා. ඇයන ගානක් ගෙවන්නත් වෙනවා. ගෙවලා බේරෙන්න හම්බ වෙන්නේත් නැහැ අවුරුදු ගණනාවකට. ඒකටම හසු වෙනවා. එතකොට එහෙව් ලෝකෙක තමයි අපි ඉන්නේ. එතකොට ඒ විදිහේ ක්‍රියාවලියක් අර සංගාම ජීගේ හාමුදුරුවන්ගේ ස්වභාවය නිකන් හරියට නිකන් මහා නිකන් නරුම ගතියක් තිරිසන් ගතියක් වගේ කියලා තමයි අපි අපිට බැලු බැල්මට පේන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම බලා ඉඳලා උදාන වාක්‍යයක් කියන උදාන වාක්‍යෙදි කියන්නේ මොකද්ද? මෙන්න මේ සංගාමජී සංගාමයේ දිනුවා. මේ සංග්‍රාමයේ දිනුවා සංගාමජී කියලා උදාන වාක්‍යයක් කියන සතුටු වාක්‍යයක් කියන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ හේතුව මොකද්ද? ඔය తాවකාලික බැඳීම් විදියට ඔය පේන දේවල් ඔය වගේ දේවල් තුල තමයි මේ භයංකර භවය ඒ භයංකර ස්වභාවය සංගවන්න හේතු වෙන්නේ ඔයගේ දේවල් තමයි. මේ මගේ දරුවෝ, මේ මගේ නෝනා, මේ කුඩා දරුවෙක්, මේ පෝෂණය කළ යුතු කාන්තාවක් කියලා ওই විදියට ඔය කෙටි කෙටි දේවල් ඔස්සේ අතරමං වෙලා තමයි මේ අපි නැවත නැවත මැරෙමින්, නැවත නැවත ඝාතනයට ලක්වෙමින්, නැවත නැවත ලේහලමින් මේ දියේ ගමන කියන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ අර දුරපේන ඇහැට මේක උදාන වාක්‍යයක් සතුරු වාක්‍යයක් කියන සුදුසු අවස්ථාවක් විදිහට පෙන්눔 කෙරෙනවා. අපිට නම් බැලුවොත් පේන්නේ මොකද්ද? මේ කිසිම හදානුකම්පාවක් නැහැ. මහා නිකන් නරුම ගතියක් තමයි, ඉරිසන් ගතියක් තමයි තියෙන්නේ කියලා වගේ අදහසක් තමයි අපිට මතුවෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ දේවල් මේ කෙටි කාලීනව හදාගත්ත ඇටවිලි. මේ නිකන් අම්බලමක පදිංචි වෙච්ච හිඟන්න දෙතුන් දිනෙක් යාළු වෙලා ඉන්නවා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. නමුත් හෙට දවසේ ආපහු හෙට උදේට ඔය අම්බලම අතහැරලා යන්න වෙනවා. යන්න වෙන්නේ කොයි විදිහේ ගමනක්ද කියන එක භයංකරයි. ඒ යන්න වෙන්නේ කොයි විදිහේ දිශාවකද කියන එක භයංකරයි. ඉතින් ඒක නිසා මේ විදිහේ තාවකාලික බැඳීම් වලට හසු නොවීම භාග්‍යතුන් වහන්සේ අගය කරනවා. අපි බැලුවොත් අපිට මතුවෙන්නේ වෙනස් විදියක අදහසක් වෙන්න පුළුවනි. ඒ හේතුවම තමයි අන්නරක අපිව මේ වැරදි දිට්ඨියකින් මඩනාලද ස්වභාවයක් අපි තුළ තියෙනවා. කොච්චර වුණත් ඒක නිකන් අමාරුයි වගේ දරන්න, නිකන් මොකද්දෝ වැරදිකාරී හැඟීමක් වගේ දෙයක් අපිට එනවා. අන්න මොකද්ද මේ භවය අගය කරමින් පැවැත්ම අගය කරමින් ගත කරන පුද්ගලයෙක්, පසුබසින පුද්ගලයෙක් විදියට මේ තැනැත්තාව අඳුනල් දෙනවා. අන්න මේ පසු බැස යන ඔයා එයා මේක කකා කකා තව කාලයක් ඉන්න කල්පනා කරනවා. තව පොඩ්ඩක් මේ වැඩේ ඇදගෙන යන්න කල්පනා කරනවා. මේ දරුවන්ගේ වැඩ කටයුතු ඔක්කොම ඉවරලා දවසක අනාගතයේ දවසක අර සුඛාවතියකදී මම භාවනා කරනවා කියලා කියන කට්ටිය කොතෙකුත් හම්බ වෙලා තියෙනවා. අවුරුදු 80ක් ගියපු ලොක් එකෙකුත් ඇවිල්ලා කිව්වා මේ මගේ ඉඩම් දෙකක් තියෙනවා, ඒ ටික ලියලා දෙන්න ඕනේ. පුස්තකාලයක් තියෙනවා, ඒක කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක බාර දෙන්න ඕනේ. ටීවී දෙකක් තියෙනවා, ඒක කාට දහම්ඳුරුනේ දෙන්නේ කියලා ඔන්න ඔය විදිහට ලිස්ට් එකක් හදාගෙන මිනිහා ඇවිල්ලා අහනවා. මේ ටික ඔක්කොම කල් ඉවරලා දවසක මං එනවලු භාවනා කරන්න. 80යි ලොක්කට. මං කිව්වා ඉතින් හා හොඳා හොඳා කියලා. ආවෙත් නැහැ ඊට පස්සේ හැබැයි. ආවේ නැහැ මෑන්. හරි, ඒක තමයි වැඩේ. ඉතින් අන්න මේ භවය යගේ කරමින් පසුබසින ස්වභාවයක්. අන්න ඒ එක ස්වභාවයක්. ඊට පස්සේ දෙවන්නා අඳුනල් දෙනවා. දෙවන්නගේ ස්වභාවය මොකද්ද? කෙනෙක් එකෙක් අතිදහවණේ කරනවා. කෙසේනම් එකෙක් අතිදහවණේ කරයිද? කවුද මේ පහු කරගෙන දුවන තැනැත්තා කවුද? මේ විදිහට මේ ඉලක්ක පහු කරන් යන්නේ මොකද කියලා කල්පනා කරොත් අන්න කියනවා මේ භවය පිළිබඳ යම් කිසි විදියක ද්වේෂ සහගත හැඟීමක් වගේ මේ තැනැත තුළ තියෙනවා. මේ භවයෙන් කෙලෙසෙන්නා වූ, ලැජ්ජා වෙන්නා වූ, පිළිකුළු කරන්නා වූ මේ විදිහේ ස්වභාවයක් මේ තැනැත තුළ තියෙනවා. මේ තැනැත්ත කල්පනා කරනවා මේ ශරීරය මරණින් මතු නොවෙනවා. මේ උච්ඡේදය යහපත්, මේකේ විනාශය වහා යහපත්. මේ විදිහට මේ භවය හෙලා දකින සුළු වූ, මේ භවයේ ලැජ්ජා කරන්නා සුළු වූ, මේ භවයට ද්වේෂ කරන්නා සුළු වූ ස්වභාවයක් මේ තැනැත තුළ තියෙනවා. අන්න මොකද වෙන්නේ? එතකොටත් ඒක පෙන්නන්නේ ඉලක්කෙ පහු කරගෙන දුවන තැනැත්තා විදිහට. අර හොඳ රවුමක් දුවලා ඇවිල්ලා ඉලක්කෙත් පහු කරගෙන දුවනවා. මචං ඉඳපන්, ඔහොම ඉඳපන්, මේ උඹ දිනුවා ඉලක්කෙ පහු වුණා කවට අහන්නේ නැහැ. තවත් දුවනවා. තවත් දුවනවා. ඉතින් එහෙම ස්වභාවිකුත් තියෙනවා. තමුන්ටම වද දෙන ස්වභාවයක්, මේ ලෝකෙට භවයට ද්වේෂ කරන ස්වභාවයක්, මේ වගේ දෙයකුත් අන්න වැරදි දිට්ඨියකින් මඩනාලද ස්වභාවයක්. මෙන්න මේ වැරදි දිෂ්ටියකට යට වෙන ලද ස්වභාවයක් විදියට භාග්‍යතුන් වහන්සේ අඳුනල් දෙනවා. අති දහවණයක් ගැන තමයි කියන්නේ. පහු කරගෙන දුවනවා. පහු කරගෙන දුවනවා. දඟලනවා. කලින් කෙනා නවතිනවා. මෙයා දඟලනවා. නැවතුණත් බෑ, දැඟලුවත් බෑ. අන්න ඔහොම දෙවනි පැත්තක් පෙන්නුම් කරනවා. මේක එන්නේ ගොඩක් වෙලාවට මොකක් නිසාද? අන්න අර භවයම අගේ කරමින් 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 ඉන්දිය තැනත්තා අන දවසක මේ භවතණ්හාව විභවතණ්හාවක් බවට පත් වුණාම අන්න ඒ තැනැත්තගේ ස්වභාවය තමයි මේ තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? අන්න කඩන්න බැරි මිදි ඇඹුල් කියලා ඔන්න මිදි වැල කපන්න, මිදි වැලට මේ විදියට ද්වේෂ කරන්න පටන් ගන්නවා. ඕක තමයි තියෙන වැඩේ. ඒක හරිම නිකන් උත්ප්‍රාසයක් දනවනවා. කොහොමද අර තියෙන පෙරේතකමම අනිත් පැත්තට ද්වේෂයක් විදියට හැරෙන්නේ කියලා. මේ එකම කාසි දෙපැත්ත වගේ මේ දෙක අන්න හිතෙන්නේ නම් මෙයා ප්‍රතිපදාව ඉහළයි කියලා නෑ කලින්ට වැඩිය අහු වෙලා. කලින්ට වැඩිය අහු වෙලා මොකද්ද හේතුව? අන්න මෙන්න මේ විදිහේ ද්වේෂ කිරීමක් පිළිකුල් කිරීමක් මේ තැනැත්තා මතු කරගෙන තියෙනවා. හඩන්න බැරි මිදි ඇඹුල් කියලා ඔන්න ඒකට ද්වේෂ කරනවා, මිදි වැල කපන්න කල්පනා කරනවා. ඉතින් අන්න ඒක අතිදහවනයක් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුම් කරන්නේ. යෝග සඳහා හොඳ උදාහරණයක් මේ ලෝකයේ උදාහරණයක් විදියට දෙයක් පහුගිය දවසක කෙනෙක් මට ඇවිල්ලා කියනවා, මෙන්න මේ ස්වාමීන් වහන්සේ නම් ගෑනු එක්ක ගනුදෙනු කරන්න නියමයි. මොකද හේතුව ඒ හාමුදුරුව දෙන්නේ නැහැනේ මේ කාන්තාවට කිසිම අනුකම්පාවක්, කිසිම ඉඩක් දෙන්නේ නැහැනේ. බයින් බැනලාම එලවනවා, පුදුම ද්වේෂෙන් බයින්නේ. හොඳට දන්නවා ඒ ස්වාමීන් වහන්සේ මේ කාන්තාව එක්ක ගනුදෙනු කරන විදිය කියලා සඳහන් කරනවා. එතකොට කියපු මිනිහා ගත්තොත් ඒ මිනිහත් බැඳ ගන්න බැරුව නිකන් අකලට වයසට ගියපු කෙනෙක්. ඉතින් ඌට අරක අගේ වෙන එක අහන දෙයක් නෙමෙයිනේ. ඉතින් කෙසේ නමුත් ඒක කියනකොටම මට දැනෙච්ච දේ තමයි මේ කඩන්න බැරි මේ ඇඹුල්. මේක තමයි ඔය ද්වේෂය වෙන මුකුත් නැහැ. ඒකයි ඔච්චර දඟලන්නේ. එහෙම නැත්තම් මොකද්ද මේ කවුරු හරි මිනිස්සෙක් බාහිර මිනිස්සෙක් අපේ ඇඟේ පැටලෙනවෑ. එහෙම එකක් නැහැ. ඔය වලිගුඩ තියාගෙන දඟලන්නේ තනිකර ද්වේෂේ අර කඩන්න බැරි මිදි ඇඹුල්. ඒක තමයි තියෙන වැඩේ. එතකොට අර තියෙන ප්‍රේමේම අර තියෙන පෙරේතකමම අන්න ද්වේෂයක් විදිහට ඉදිරිපත් වෙනවා. ඉතින් ඔන්න ඔය එකම කාසියේ දෙපැත්ත එකම ස්වභාවයේ දෙආකාරයක් මේක කියලා අපි පිළිගන්න සූදානම් වෙයිද? නෑ, අපිට හිතෙන්නේ අර පළවෙනි එක නම් අවුල් තමයි. ඒක බැලු බැලමට පේනවා අවුල් බව. දෙවෙනි එක නම් හරි ෂෝක් වගේ තමයි අපිට හිතෙන්නේ. ඔන්න ප්‍රතිපදාවක් කරනවා නම් ඔන්න කරනවා නම් වැඩේ තමයි කියලා ආදර්ශයටත් ගන්න හිතෙනවා. නෑ, ඒක වැරදි. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දෙදෙනාම මේ විදිහේ දික්ටි දෙකකින් මඩනා ලද ස්වභාවයක් ඇති. මේ දික්ටි දෙකකට යට කරන ලද ස්වභාවයක් ඇති. ගොඩක් වෙලාවට ඔන්න ඔය පෙරේතකමේ ඉඳලා ඒක කරගන්න බැරි වුණාම අනිත් පැත්තට කැරකෙන කැරකිල්ල තමයි තියෙන්නේ. එතකොට දෙවනුව ද්වේෂ කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය ප්‍රතිපදාවකට බැසගත්ත පිරිසක් තුල වැඩි හරියක්ම තියෙන්නේ මෙන්න මේ දෙවනි කී ස්වභාවය තමයි. මොකද හේතුව අර කා ගන්න බැරිකොට මේ අනිත් පැත්තට වැටුණා. භව තණ්හාව විභව තණ්හාවක් බවට පස් දුනා. දැන් මේක කපන්න ඕනේ, මරන්න ඕනේ, කොටන්න ඕනේ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. ගොඩාක් භාවනාවකට ප්‍රතිපදාවකට බැසගත්ත පිරිස අතර දකින්න පුළුවන් දේ තමයි මෙන්න මේ අති දහවනේ. මුලින් තියුනේ පසු බැසීමක්. ඒකේ තමයි ලෝකයේ වැඩි පිරිසක් ඉන්නේ. බහුලව ගත කරන්නේ ඒකේ තමයි. නමුත් අන දෙවනුව අති දහවණයක් මතුවලා එනවා. අති දහවණේ මතුවලා එනවා. පසු බැසීම බැලූ බැල්මට වැරදි කියලා නම් අපිට පේනවා. අති දහවණේ වැරදි කියලා අපිට පේන්නේ නැහැ. අති දහවණේ අගය කරන ලෝකයක තමයි මේ ඉන්නේ. ඔය දන් දෙන කට්ටිය උනත් හොයාගෙන යන්නේ මේ අති දහවණේ කරන කට්ටිය තමයි. සාමාන්‍ය මිනිස්සුන් ඉඳලා හරියන්නේ නැහැ. තමන් නිකන් මනුස්සයා විදියට ඉන්න හාමුදුර කෙනෙක් හරියන්නේ නැහැ. වෙනුවට ඉන්න ඕනේ නිකන් මෙන්න මේ වගේ උග්‍ර ප්‍රතිපදා කරන කෙනෙක්. මේ විදිහට උග්‍ර ප්‍රතිපදා කරනවා නම් එතන මොකද්දෝ සැඟවුණු රහත් බවක් වගේ තියෙනවා. මේ විදිහට කල් ගෙවනවා නම් සැඟවුණු රහත් බවක් තියෙනවා. ඉතින් ඔය කාරක සභාවල කට්ටියගේ ජොබ් එක තමයි මොකද්ද? අපි මේ හොඳට කාලා බීලා ඉන්න අතරේ මේ හාමුදුරර ටික කොහොම හරි උග්‍ර ප්‍රතිපදාවක තියාගන්නවා. අපි පන්සිල් රත් රකින්න නැති අතරේ මේ හාමුදුරුව මේ සිවුරු පොරවන එකේ අඩුපාඩු හොයන්න ඕනේ. අන්න කාරක සභාවකට යනවා නම් අවශ්‍ය සුදුසුකම තමයි ඔය තියෙන්නේ. පන්සිල් රත් රකින්න ඕනේ නැහැ. හැබැයි අනුන්ගේ අඩුපාඩු ටික හොයන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හාමුදුරුව හරියට සිවුරු පොරවලා නැහෙනි. මේකේ මේ අර ගන්ටේය බැඳලා නැහෙනි. අන්න ඒක හොයාගන්න පුළුවන් නම් හරි. කාරක සභාවකට යන්න සුදුසුකම තමයි තියෙන්නේ. දායක සභාවකට යන සුදුසුකම තමයි ඔය තියෙන්නේ. ඒක තමයි වැඩි. අන්න මොකද්ද? අර අතිදහවණය කරන්න ඉනිමම් බඳිනවා. අතිදහවණය විකුණගෙන කන්න උත්සාහ කරනවා. ඒක තමයි වැඩි. ඉතින් ඒක විකිනේන. ඔබට දැන් හිතනවා මේක තමයි මේක තමයි වැඩි. එහෙනම් මේක තමයි ක්‍රමවේදය නං කියලා පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. ඉතින් නිගණ්ඨ ප්‍රතිපදාවලට බැසගෙන සමහරු නිගණ්ඨයෝ නිගණ්ඨ ප්‍රතිපදා ඒවට බැසගෙන භාග්‍යතුන් වහන්සේ බොහොම පැහැදිලිව ප්‍රතික්ෂේප කරපු දේවල් මේක පසුබැසීමක් මහණෙනි මේක අතිධාවනයක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඔන්න තුන් වෙනුව එනවා. කෙසේනම් ඇසැත්තෝ දකිද්ද? අන්න එහෙනම් ඇසැත්තෝ මොන විදියට කටයුතු කරනවද? ඇසැති ස්වභාවය මොකද්ද කියන මතක් කිරීමත් බුදුරජාණන් වහන්සේ තෙවනුව සිද්ධ කරනවා. අන්න එතෙන්දී සඳහන් කරන්නේ මොකද්ද? මෙන්න මේ හටගත්ත දේ හටගත්ත ලෙස දකි. භූතං භූතතෝ දිස්වා. හටගත්ත දේ එහෙම නැත්නම් පහළ වූ දේ කියලා කියන්නකෝ. පහළ වූ දේ පහළ වූ දේ විදිහට දකි. හටගත්ත දේ හටගත්ත විදිහට දකි. දැක එහි කලකිරෙයි නොඇලෙයි නැති කිරීම පිණිස හික්මේ. මේ හටගත්ත දේ හටගත්ත විදිහට මේ තැනත් අඳුරගත්තා දැනගෙන එහි කලකිරෙනවා නොඇලෙනවා නැති කිරීම පිණිස ඉක්මෙනවා. මොකද්ද මේ කියන්නේ? ප්‍රතිපදාව. හටගත්ත දේ හටගත්ත විදිහට දකිමින් සිහිය පීටවා ගනිමින් මේ තැනත්තා කටයුතු කරනවා. අන්න මොකද වෙන්නේ? එතකොට මේ හටගත්ත දේ ගැන පෙරේතකමකුත් නැහැ. මේ හටගත්ත දේ ගැන දේශයකුත් නැහැ. මේක වඩවඩා ගන්න උත්සාහ කරන්නේත් නැහැ. මේක කඩලා බිඳලා විනාශ කළ දාන උත්සාහ කරන්නේත් නැහැ. අන්න හටගත්තේ හටගත්ත විදිහට දැක්කා. දැකීමින් හික්මෙනවා. නැති කිරීම පිණිස කටයුතු කරනවා. නොඇලීම කලකිරීම පිණිස කටයුතු කරනවා. මොකද්ද මේ කටයුත්ත? අන්න සිහිය පීටවා ගන්න තියෙන්නේ. ඔය හටගත්ත දේ හටගත්ත විදිහට දැක ගනිමින් කල් ගෙවන්න තියෙන්නේ. අන්න එහෙම ගත කරන මොහොතක් මොහොතක් පාසා මේ ක්‍රියාවලියෙන් වෙන් වෙලා මේ ක්‍රියාවලිය දක්නාසුලුව කටයුතු කරමින් මොහොතක් මොහොතක් පාසා අන්න මොකද වෙන්නේ? කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නැති කිරීම පිණිස ඉක්මීමක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය තුන්වෙනි කොටස පෙන්වන්නේ මොකද්ද? ඇස් ඇත්තෝම දකිත්. අර විදිහේ වැරදි පුද්ගලයෝ කොතෙකුත් ඇත. නමුත් ඇස් ඇත්තෝම දකිත්. අන්න එහෙම කියලා මේ කොටස් තුන මනාව පැහැදිලි කරලා ඒකෙම අර්ථය ගාථා දෙකකින් වගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස ච අතික්කම. යමෙක් පහළ වූ දේ පහළ වූ විදිහට දැක පහළ වූ දේ ඉක්මවයිද? භූතස්ස ච අතික්කම. යථා භූතේ විමුච්ඡanti භව තණ්හා පරික්ඛයා. භව තණ්හාවේ ගෙවි යාම දැක ඔහු මනා ලෙස විමුක්ත වේ. යථා භූතේ විමුච්ඡanti. සවේ භූත පරිඤ්ඤෝ සෝ වීත තන්හෝ භවාභෝ. මේ පහළ වූ ඔහු පහළ වූ දෙය පිරිසිදුව දැක ඔහු වෙයි වීතතන්හු. මේ පුද්ගලයා මෙන්න මේ විදිහට පහළ වූ දේ පිරිසිදුව දැක ගන්නවා. භූත පරිඤ්ඤෝ පැහැදිලිව පිරිසිදුව දැක දැන ගන්නවා. සෝ වීතතන්හෝ භවා භවෝ. මෙන්න මේ භවයේ කුදු මහත් භවයේම මේ කුදු මහත් පැවැත්මේම අන්න වීතතන්හෝ තණ්හාව දුර්කරපු ස්වභාවයක් අන්න එතනත තුළ පහළ වෙනවා. භූතස්ස විභවා බික්ඛු නාගච්ඡanti පුනබ්භවಂತಿ. පහළ වූ දේහි නැති කිරීම නොඇලීම දැනගත් මේ තැනැත්තා නාගච්ඡanti පුනබ්භවಂತಿ. නැවත නැවත ඉපදීමකට භවයකට පැමිණෙන්නේ නැහැ කියන අදහස භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න මේ විදිහ අදහසක් තමයි කියන්නේ. යමෙක් පහළ වූ දෙයක් විදියට දැකගනීද අන්න ඒ පහළ වූ දෙය ඉක්මවයිද අන්න ඔහු තමයි මේවද භව තණ්හාවේ ගෙවි යාම දැනගෙන මනා ලෙස විමුක්ත පුද්ගලයා. අන්න ඒ පහළ වූ බව පිරිසිදුව දැනගෙන ඔහු තණ්හාව ක්ෂය කරපු මේ භවා භවී. එහෙම නැත්නම් මේ භවයාගේ මේ ක්‍රියාවලියේ පැවැත්මේ තණ්හාව ඒ ඇල්ම දුරු කරලා තියෙනවා. මේ විදියට නැවත පහළවීමක් ඇති නොවන ආකාරයේ හික්මීමක් මේ තැනැත්තා ඇති කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගාථා කිහිපයකිනුත් මේකී දේ මේ පුද්ගලයාගේ ස්වභාවය ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ විදිහේ තැනැත්තෙක් තමයි, මෙන්න මේ විදිහේ හික්මීමක් තමයි කියලා. එතකොට එහෙනම් මොකද්ද මේ හික්මීම? අන්න අර විදිහට භූතං භූතතෝ දිස්වා. මේ පහළ වූ හටගත්ත දේ හටගත්ත විදිහට දකින්. එච්චරයි. ඕක තමයි තියෙන පුහුණුව. හටගත් දේ හටගත්ත විදිහට දකිනවා. ඒකේ ඇලීමක්වත්, ඒකට ද්වේෂ කිරීමක්වත් අවශ්‍ය නැහැ. ඒකේ ඇලීමක් ගත්තොත් ඔන්න මොකද වෙන්නේ? පසුබැස්සා වෙනවා. ඒකට ද්වේෂ කරොත් මොකද වෙන්නේ? පසු කරගෙන දිව්වා වෙනවා. අතිදහවණේ කරා වෙනවා. ওই දෙක අතරින් මෙන්න මේ ප්‍රතිපදාව, මැදුම් ප්‍රතිපදාව දියුණු වෙනවා. ඉතින් අපි හිතමු යම් කිසි විදියක දැන් මේ මතුවෙන දේවල්, හටගත් දේවල් ඔස්සේ මුලාවීමක් තමයි අපි දන්න හඳුනන දේ. හටගත් දේ හටගත් විදියට දැකilla කෙසේ වෙතත් හටගත් දේ ඔස්සේ ඇදිලා යනවා. ඒක තමයි අපි ළඟ තියෙන්නේ. එහෙම නැත්නම් මේ හටගත් දේට ද්වේෂ කරනවා. ද්වේෂ කිරීමක් තියෙනවනේ සෑහෙන. ඒකත් තියෙනවා. ඉතින් ඔන්න ඔය තියෙන දෙපැත්ත සාමාන්‍ය අපි ළඟ තියෙනවා. නමුත් මේ හටගද්දී හටගත් විදිහට දකින්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. දැන් පහුගිය දවසක සුදු මහත් එක්ක ඇවිල්ලා ඉන්දියා දවස් 10කට වගේ. ඒ මනුස්සයා භාවනා කරන්න ආපු කෙනෙක් නෙමෙයි. එංගලන්තේ. එංගලන්තේ ඉඳලා ඇවිල්ලා නිකන් මේ වැරදිලා වගේ මෙහෙට ඇවිල්ලා. ඒ මහර තැනකට තමයි වැරදිලා වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයා දන්නේ නැහැ මේ එනකොට මොන වගේ දෙයකටද මං ආවේ, මොන වගේ තැනකටද මං ආවේ. කවුදෝ කොළඹ හිටපු ආම්දුරු කෙනෙක් මේ මිනිස්සයා අතරමං කළා. ආ මෙහෙට යන්න, එහෙ කල් ගෙවන්න කියලා මෙහෙවලා. මේ මිනිස්සයා උතුරු බර දකුණු මාරු වෙලා ඇවිල්ලා කියනවා, මම දන්නේ නැහැ මොකටද ආවේ. භාවනා කරන තැනක්ද මේක? භාවනා මධ්‍යස්ථානයක් කියලාද මේකට කියන්නේ? ආරණ්‍යයක් කියලාද මේකට කියන්නේ? ඉතින් එහෙම තමයි මේ මිනිස්සයා ආවේ. ඉතින් ආපු හින්දා ඉතින් කමක් නැහැ, ඉතින් ආපු එකේ මොකද කරන්න ඉතින් නේ කියලා. ඉතින් අර මූලික උපදේශ පටිය දාලා දුන්නා. ඒක දාලා දීලා දවසක් ගෙවුනට පස්සේ භාවනා කළා, කතා කරමු කියලා. ඔන්න මේ මිනිස්සයා පහුව දාවා. පහුව දැවි අහම දැන් මං ඇව මොකද්ද කරේ ඉතින් භාවනා කරාද කියලා. එතකොට මෙයා මොකද්දෝ යාගේ ඔළුවේ තියෙන භාවනාවක් ගැන කියනවා දැන් ඉතින්. එතකොට අර මූලික උපදේශ පටි ඇහුවද? ආ ඇහුවා. ඒකේ මොනවා හරි තේරුණාද? ඒකේ මොකක් හරි ඔළුවට ගියාද කියලා ඇහුවාම ඔන්න උඩ බිම බලනවා. සාමාන්‍ය ඔය මූලික උපදේශ පටි දාලා දීලා අහන්න ඕනේ ඒකෙන් මොනවා හරි ඔළුවට ගියාද? ඇහුවද? ඇහුවා ඒකවම ඇහුවා කියනවා. ඒකේ මොනවා හරි ඔළුවට ගියාද කියලා ඇහුවාම ඔන්න වටපිට බලනවා. ඔක තමයි ගොඩදෙනෙක්ගේ ස්වභාවය. අර දාලා දුන්නේ මොකටද කියලාවත් තේරෙන්නේ නැහැ. දාලා දුන්න අයගේ යගේ කිරීමවත් නැහැ. ආ බලලා නම් ආව තමයි. අර චිත්‍රපටියක් බැලුවා වගේ බලලා ආවා. කිසි දෙයක් ඔළුවට ගියේ නැහැ, අදාළ නැහැ. ඉතින් එහෙම තමයි ආරම්භය. ඊට පස්සේ මෙයා මොකද්ද ඔයාගේ හිත තුල තියෙන භාවනාවක් ගැන 아무ත විදියක කතන්දරයක් කියනවා. මොකද්ද ඔය භාවනාවක්? එක මොකද්ද මන් දන්නේ නැහැ ඒක. එසේ නමුත් කියනවා ඉතින් දැන් මේ විදියට මේ අතීතේ මම මේ බයිසිකල් පදපු කෙනෙක් තමයි මම. ඒතර මේ බයිසිකල් පදිනකොට වගේ බැලන්ස් එකකින් තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. මේ කිසි දෙයක් ගන්නෙ නැතු ඉන්න ඕනේ මේ හිතට. කිසි දෙයක් ගන්න නැතු ඉන්න ඕනේ මේ ඒ හිත නිශ්චල කරගෙන ඉන්න ඕනේ කියලා කියනවා. ඒ විදිහකට තමයි එයා දන්නේ යාගේ භාවනා විදියට. ඊට පස්සේ ඉතින් අර බයිසිකල් පදින එකක් ගැන කියවනවා. මේ බැලන්ස් එකක් ගැන කියවනවා. තව මොකක්ද එකක් කිව්වා. ওই විදියට දෙක තුනක් කිව්වා ඉතින්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ හටගත්ත දේ හටගත්ත විදියට දැකීමක් මේ තුල තියෙනවද? අනේ එහෙම එකක් නෑ. ඒ වෙනුවට එයා හටගත්ත දේ ඔස්සේ මුලා වෙනවා. සාමාන්‍ය කන බොන මනුස්සෙක් පාටයි. එතකොට හටගත්ත දේට ද්වේෂ කිරීමක් නෙමෙයි යා තුළ තියෙන්නේ, හටගත්ත දේට පෙරේතකමක්, ඒක වැළඳ ගැනීමක්, පසුබැසීමක් කියලා කිව්වත් නරක නෑ. එතකොට කෙසේ නමුත් ඉතින් මෙහෙම තමයි ඒ තැනැත්තාගේ ආරම්භය. එතකොට අන්න ඔය නිකන් මේ හිත නිශ්චල කරනවා, මේ කිසි දෙයක් ගන්නේ නැතු ඉන්නවා, නොගනී ඔය දහමේ තියෙන වචනත් ගලවපෝලා එක එක භාවනා කට්ටිය හදාගෙනත් තියෙනවා. ඒකනේ වැඩේ, මේ කිසි දෙයක් නොගැන ඉන්නවා කියලා. ඕකට නොගනී කියන වචනේ තියෙනවා අර සබ්බ ලෝකේ අනබිරියත සංඥාදකෝද ගිරිමානන්දේ. හරි, එහෙම බෑ, එහෙම ඉන්න, එහෙම එකපාරට ගිහිල්ලා ඩොග් ගාලා එහෙම අනබිරත කරන්න බෑ. ඒ වෙනුවට අන සරලව මේ සියල්ල තිවිද්දි මම මේ හුස්මක් දැන දැක ගන්නවා, මේ සියල්ල තිවිද්දි මම මේ විදියට පතුලක් දැන දැක ගන්නවා කියන අදහසින් කල් ගෙවමු. ඔක්කොම අරමුණු දුරු කරන්න කලින් මේ හුස්ම කියන අරමුණ අල්ලගෙන ඉතුරු ටික දුරු කරන්නකෝ, මේ පතුල කියන අරමුණ අල්ලගෙන ඉතුරු ටික දුරු කරන්නකෝ, ඒක කරන්නකෝ කියලා නැවත නැවත මේ වගේ කෙනෙක්ට අපි මතක් කළ යුතුයි. එහෙම නැතුව නිකන් ඔය අමුතු විදියට නිකන් නොසෙල්වි ඉන්නවා, නොගෙන ඉන්නවා, එහෙම කරන්න බෑ. ඒවා බොරු කතන්දර, ඒවා නොකරපු කට්ටියගේ කතන්දර. කෙසේ නමුත් ඉතින් ඒ විදිහට ඒතනත්තර නැවත නැවත මතක් කරා, මොකද්ද මේ විදිහේ දේවල් තිවිද්දී හුස්ම බලන්න පුළුවන්ද, මේ විදිහේ දේවල් තිවිද්දී පතුල දකින්න පුළුවන්ද, ඒ විදිහට පැයක් සක්මන් කරන්න විනාඩි 20ක් 30ක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා ඇහුවට පස්සේ මේ තැනැත්තා පහුවදා දවසේ ඇවිල්ලා පැය 24ක් ගෙවුණාට පස්සේ ඇවිල්ලා කියනවා, හරි මට මෙන්න මේ විදිහට හුස්ම දැනෙනවා, සිතිවිලි එනවා, මේ සිතිවිලි වැඩියම මගේ ජීවිතයේ තියෙන සම්බන්ධතා, නොන මහත්තයා වෙන්ට පුළුවන්, දුදරුව වෙන්ට පුළුවන්, ඒවා තමයි මේ හිතිවිලි වැඩිපුර. මං ඒවා අතරේ පතුල දකිනවා, ඒවා අතරේ හුස්ම බලනවා කියලා මේ තැනැත්තාම මේ දවසකට පස්සේ ඇවිල්ලා කියනවා. එතකොට මොකද වුනේ? අන්න භූතතෝ භූත නෑ භූතං භූතතෝ දිස්වා, මේ හටගත් දේ හටගත්ත විදියට බලන්න පුළුවන් හැකියාවක්, පොඩි හැකියාවක් මතුවෙලා ආවා. හස පොළොව වගේ වෙනසක් ඒ තුළ තියෙනවා. මෙන්න මේ ඊයේ කතා කරපු මනුස්සයද මේ අද කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හොඳ වෙලාවට ලංකාවේ මහත්තේ කිඳිය සාක්කියට මේ දවස් දෙකේ මෙයා ඉන්දියා මේ කතා කරන වෙලාවේ වාඩි වෙලා එතන මම හව දැක්කනේ. දැන් මේ මනුස්සයා ඊයේ ආපු විදියයි අද ආපු විදියයි ඒ දෙක අතර වෙනස තේරෙනවද ඔයාට? මේ මනුස්සයාගේ මේ කතා බහේ වෙනස තේරෙනවද? එයාගේ මානසිකාරයේ වෙනස තේරෙනවද කියලා ඇහුවාම මේ මනුස්සයත් කල්පනා කරනවා, දැන් ඇත්තනේ ඊයේ ඇවිල්ලා මෙහෙමනේ කිව්වේ, අද ඇවිල්ලා මෙහෙමනේ කියන්නේ. අන්න මොකද උනේ? අයෝනිසෝ මානසිකාරයක් වෙනුවට යෝනිසෝ මානසිකාරයක් මතුවෙලා ආවා. සුනකාවලෝකනයක් වෙනුවට සිංහාවලෝකනයක් මතුවෙලා ආවා. අර විදියට වැරදි බැල්මක් වෙනුවට නිවැරදි බැල්මක් මතුවෙලා ආවා. ඒ දවසෙන් ඒ විදිහේ පොඩි වෙනසකින් අන්න හටගත්ත දේ හටගත්ත විදිහට බලන්න පුළුවන් ස්වභාවයක් මේ තැනැත්ත තුළ මතුවෙනවා. ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. අනේ ඒක බහුලීකත කරනවාද නැවත නැවත පුහුණු කරනවාද කියන එක ඒක යාගේ ප්‍රශ්නයක් කියමුකෝ. කෙසේ නමුත් ඒ බීජය පැල කරන්න පුළුවන් කියන අදහස තියෙනවනේ. ඒ මනුස්සයා නිකන් යං කන බොන જાතිය නිකන් සුද්දෙක්. එහෙම නිකන් ලොකු භක්තියක් අනම්මනක් නැහැ. හැබැයි අර දැඩි දිට්ටිගත ස්වභාවිකුත් නැහැ. ඔය සමහර සුද්දෝ ඉන්නවනේ නිකන් ඔය නිකන් මොකද්ද කියන්නේ? දිට්ටිගත වගේ කට්ටිය ඉන්නවනේ. අර විදියට නිකන් මෙහෙම මෙමයි කියලා නිකන් දැඩි ලෙස ගැනීමක් තියෙන කට්ටිය, පසුබ අතිදහණය කරන කට්ටිය වගේ මෙහෙම කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය සාමාන්‍ය මේ වගේ දෙයක් හොයාගෙන එන කට්ටිය ගොඩක් ඒ වගේ කට්ටිය තමයි. ඔය නිකන් එහෙම සද්ධාාවක් කියලා දෙයක් එහෙම එකක් නැහැ. නමුත් මේ මනුස්සයා නිකන් වැරදිලා ආපු කෙනෙක් හින්දාද කොයිද, හොයාගෙන නාපු නිසාද කොයිද? අනේ මේ මනුස්සයා ටිකක් අර නිකන් මොකද කන බොන පැත්තට බර කෙනෙක්. එහෙම නිකන් දැඩි ගැනිල්ලක් එයා තුල නැහැ. අර කියන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. අර ශ්‍රී ලංකාවේ කට්ටිය වැඳලා යනකොට එයත් ඉතින් වැඳලා යනවා. එම නිකන් බුද්ධාගම වැළඳගත්ත ස්වභාවයක්වත් මුකුත් නැහැ. නමුත් ඉතින් අර අනිත් කට්ටියත් වඳිනවනේ, මාත් වඳිනවා කියලා වැඳලා යනවා. ඉතින් එන්නේ ඒක තමයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපිට සරලව මේ දවස් කිහිපයකදී වුණත් මෙන්න මේ අයෝනිසෝ වෙනුවට යෝනිසෝ මනසිකාරයක්, වැරදි බැල්මක් වෙනුවට නිවැරදි බැල්මක්, භූතම් භූතතෝ දිස්වා, මේ විදිහට හටගත් දේ විදිහට දකින්න පුළුවන් ශක්තියක් ඇති කරවන්න පුළුවන්. හැබැයි ඒක ඉතින් භාවිත බහුලීකත කරනවද, නැවත නැවත පුහුණු පුරුදු කරනවද කියන එක ඒ එක් එක්කෙනාගේ ප්‍රශ්නයක්. කෙසේ නමුත් ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ අපි හිතුවොත් මේ විදිහට හටගත්ත විදිහට බලනකොට, ඒ විදිහට සිහිය පිහිටවා ගන්නකොට, ඒවැ මුලා නොවෙනකොට මේ තැනැත්තට ඒමක් යාමක් කියන දෙයක් නැතිවෙලා යනවා. ආගති ගති කියන වචන දෙක තමයි ඔය තියෙන්නේ. ආගති ඒමක් තියෙනවා, ගති යාමක් තියෙනවා. ඔය විදිහේ ඒමක් යාමක් කියන ස්වභාවයක් අපේ හිත තුළ තියෙනවා. මොකක් හරි එනකොට ඒක ඔස්සේ අපිත් ඔන්න ගමන් කරනවා. ඒ විදිහට විවිධ දේවල් ඔස්සේ මුලා වෙනවා. අර විදිහට අයෝනිසෝ විදිහට මේ දේවල් දිහා බලනවා, වැරදි බැල්මකින් බලනවා. එක්කෝ ගිහිල්ලා අල්ල බදා ගන්නවා, වැළඳ ගන්නවා, එහෙම නැත්නම් ගහන්න, මරන්න, කොටන්න කතා කරනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. එතකොට මේ එනේන අරමුණු මේ හටගත් දේවල් ඔස්සේ ආගති ගති පහළ වෙලා එනවා. ඒවා ඔස්සේ ඒමක් යාමක් පහළ වෙනවා. මේ දේවල් එනකොට ඔන්න ඒවා ඔස්සේ ඒකට අහු වෙලා ඒක ඔස්සේ හසු වීමක්, ඒවා නැති වෙලා යනකොට ඒකට ද්වේෂ කිරීමක්, ප්‍රේම කිරීමක් ඔවගේ මතුවෙලා එනවා. අර අරමුලකි අතිදහවණයත් පසුබැසීමත් කියන ස්වභාව වලින් මතුවලා එන ඒමක් යාමක් මේ තැනැත්තගේ හිත තුළ තියෙනවා. නමුත් මේ තැනැත්ත අපි හිතමු හටගත්ත විදියට දකින්න උත්සාහ කරනවා නම්, හටගත්ත දේ හටගත්ත විදියට දකිනවා නම්, ඒ තැනැත්තාගේ හිත මේ එන අරමුණු වලට අනුව ආගති ගති පහළ වෙන්නේ නෑ ඒ හිතට. ඒමක් යාමක් පහළ වෙන්නේ නෑ ඒ හිතට. අර මතුවෙන අරමුණු ඔස්සේ ගලා යාමක්, ඒවට හසුවීමක් මේ තැනැත්තගේ හිත තුල නෑ. සාමාන්‍ය හිත අර අරමුණු වලට අනුව කම්පණය වෙන්නේ, සැලෙන්නේ නෑ. ඔන්න වෙනස තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? එන අරමුණු ඔස්සේ ඒමක් යාමක් මේ හිත තුල තියෙනවා. ඒවට හසුවීමක් මේ හිත තුල තියෙනවා. නමුත් මේ විදිහේ හටගත්ත විදිහට දකිනවා නම්, මේ ආගති ගති එමත් යාමත් කියන දේ, මේ දේවල් අරමුණු අලු අනුව සැලෙන ස්වභාවය මේ හිත තුල අඩු වෙනවා, අවම වෙනවා. ඒක අපිටත් දකින්න පුළුවන්. මේ දේවල් වලට හසු වීම සහ මේ දේවල් වලට හසු නොවි කටයුතු කිරීම, හටගත් දේ හටගත් විදියට නොදැකීම සහ හටගත් දේ හටගත් විදියට දැකීම අතර වෙනස අපිත් ටික ටික අත්දකින්න වෙන්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම මේ රැකී රක්ෂාවල මේ මිනිස් එක්ක ගනුදෙනු කරද්දී ඉස්සර පුදුම වෙහෙසක් ගත්තා. පුදුම වෙහෙසක් ගත්තා. වලිගේ හපා ගත්ත ගමන්ම තමයි ඉඳියේ. වලිගේ උඩ වාඩි වෙලාමමයි ඉඳියේ. ඉතින් වටපිටාවට බයිනවා, වටපිටාවේ උන්ගේ වැරදි පේනවා, වටපිටාවෙන් ඉඳ තමයි මට විවේකයක් නැත්තේ කියලා චෝදනා කරනවා. නමුත් මොකද මේ තියෙන්නේ? හටගත්ත දේ හටගත්ත විදිහට දකින්න හැකියාවක් නැහැ. එතකොට එන එක ඔස්සේ ඒමක් යාමක් මේ හිත තුල තියෙනවා. ආගති ගති ඒවා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න වලිගේ හපාගත්තා වගේ, වලිගේ උඩ වාඩි වුණා වගේ අපහසුවක්, අමාරුවක් දකින්න පුළුවන්. ඉතින් දඟලනවා, වලිගේ හපාගෙන දඟලනවා, තව තව වැඩියෙන් හපනවා, හපන්න රිදෙනවා, ඔය වගේ තියෙනවා. නමුත් මේ තැනැත්තා කියනවා, මම මේ විදිහට මගේ බැල්ම පොඩ්ඩක් මම වෙනස් කරගත්තා. මේ මතුවෙන දේවල් මතුවෙන විදිහට දැක ගැනීමක් මම උත්සාහ ගත්තා. ඒවා වැඩි ඇඟට නොගෙන ඉන්න. ඇඟට නොගෙන ඉන්න මම පුරුදු වෙනවා, උත්සාහ කරනවා. ඒ තුල මට තේරෙනවා, වෙනදාට මම බොහෝ ආතතිගත වෙන මේ රැකී රක්ෂා එදිනෙදා ජීවිතේ දැන් එච්චර මාතතියක් නැහැ. පරණ පුරුදු මෝඩකම නැතුව නෙවෙයි, ඒක තියෙනවා. නමුත් එච්චර මාතතියක් නැහැ. මොකද එහෙම වෙන්න හේතුව? අන්න අර කී හටගත්ත දේ හටගත්ත විදියට බලන්න පුළුවන් සුළු හරි හැකියාවක් දියුණු කරගත්ත නිසා. අපි මොකද කරන්නේ? හටගත්ත දේ ඔස්සේ එහෙමක් යාමක් මුලාවක් ඇති කරගන්න එක තමයි අපේ ස්වභාවය. අර ජේසුස් වහන්සේගේ කතාවක් තියෙන්නේ, කොහෙදෝ යනකොට බල්ලෙක්ගේ මලකුණක් හම්බ වෙනවා. එතන මේක මොන විදිය දසුනක්ද? මේක ප්‍රිය දසුනක්ද? ඒ වෙනුවට මේක එපා කරපු, මේකට ද්වේෂය ඇති කරගත යුතු, මේ කවුද අප්පා මේ 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 කුණ වලලා දාලවත් නැහැ මේ පළාතේ ඉන්න මිනිස්සු, මේ යන එන මගීන්ට තමයි මේකේ අපහසුතාවය කියලා ඔන්න දඟලනවනේ. ඒක තමයි ස්වභාවය. නමුත් මේ ජේසුස් වහන්සේ මොකද්ද මේ මලකුණේ මේ සතාගේ දත් ටික ගැන හරියට වර්ණනා කරනවා. අර මලකුණ දැක්කේ නෑ වගේ මලකුණේ දත් ටික වර්ණනා කරනවා. මොකද්ද කියන්නේ? ආපා බලන්නකෝ මේ සතාගේ දත් ටිකේ හරි ලස්සන. කිසිම නිකං ඩැමේජ් දෙලා නෑ, නර්ව් ෆිලින් කරලා නෑ, මේ විදියට මේ දත් බඩට ගිහිල්ලා නෑ. හරි ලස්සනට තියෙනවානේ මේ දත් ටික කියලා. අර බල්ලාගේ අර මලකුණේ දත් ටික වර්ණනා කරනවා. මොකද්ද මේ කරන්නේ? අර හටගත්ත දෙයට අහු උනේ නැහැ. ඒ වෙනුවට අන්න ඒකට හසු නොවි කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක්. අන්න ඒ විදිහේ හිත තුළ යම්කිසි විවෘත ස්වභාවයක් තියෙනවා. ඕක පිළිබඳ සඳහන් වෙනවා, මේ දහමෙත් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක්ට අවශ්‍ය නම් අසුභේ සුභ සංඥාවක්, සුභේ අසුභ සංඥාවක් ඕන විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ බලුකුණ දැකලා ඔන්නම් ඒකේ සුභ සංඥාවක් දකින්න පුළුවන්. මේ අසුභ දේ සුභ සංඥාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අසුභ දේ අසුභ සංඥාවක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ අසුභ දේ අර විදියට මොකද්ද කියන්නේ, උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ විදියට මනාව විදියට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මේ අසුභ දේට. ඇයි ඒ මේ බලුකුණට ඔන්නම් පොසිටිව් විදියට, නෙගටිව් විදියට, නැත්නම් නියුට්‍රල් විදියට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අන්න අර හටගත්ත දේ හටගත්ත විදියට බලන්න පුළුවන් හැකියාවක්, යම්කිසි හැකියාවක් වර්ධනය වෙලා තියෙනවා. අන්න අර හිත තුල ආගති ගති අඩුයි. ඒක නිසාම මොකද වෙන්නේ? මේ හිත තුල ආගතියක් ගතියක් ඒමක් යාමක් නැත්තං ඒකට අනුව චුති උප්පත්තියකුත් ඇති වෙන්නේ නැහැ. චුතියක් උප්පත්තියක් කියන්නේ මොකද්ද? අර ඒමක් යාමක් එක්ක මතුවලා එනවා. ඒ දේවල් නැති වෙනකොට ඒක තුල වෙහෙසක්, ඊළඟට අලුත් දේවල් උපදිනකොට ඒවට මනාපයක්, ඔන්න ඔය විදිහට චුති උප්පත්තිත් මතුවලා එනවා. මේ දේ අයියෝ මේ බලන්නකො මෙහෙම තිබුණ දෙයක් මෙහෙම නැති වෙලා ගියා කියලා ඔන්න ඒකට ඇලීමක් හසුවීමක්, අලුතෙන් දේවල් මතුවලා එනකොට ඒවා ඔස්සේ මුලා වීමක් ඔන්න ඔය විදිහට තියෙනවා. හටගත්ත දේ හටගත්ත විදිහට දැක්කේ නෑ, ඒ වෙනුවට ඒක ඔස්සේ මුලා වුණා. ඉතින් මුලා වුණාට පස්සේ ප්‍රිය දෙයක් නම් නැති වෙලා ගියාම අඳාවැල පෙන්නත්, අප්‍රිය දෙයක් නම් නැති වෙලා ගියාම සතුටු වෙන්නත්, ඔය විදිහට අලුතෙන් මතුවලා එනකොට ප්‍රිය දෙයක් නම් බැලඳ ගන්නත්, අප්‍රිය දෙයක් නම් ද්වේෂ කරන්නත්, ඔන්න ඔය විදිහට ක්‍රියාවලියක් යනවා. එතකොට මෙන්න මේ විදිහ වචන හතරක් එක දිගට පෙන්නනවා, ආගති ගති චුති උප්පත්ති කියලා. මේ හිත තුළ ආගති ගති ඒමක් යාමක් තියෙනවා නම් ඒ ඒමට යාමට අනුව චුතියක් උප්පත්තියක් නැතිවීමක් නැවත ඉපදීමක් මතුවෙලා එනවා. හැබැයි ඒ හිත තුළ අර විදිහ ආගති ගති නැත්තං එයාට චුති උප්පත්තියක් පණවන්න බෑ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපිට නිවනට විවර කළ දෙන දොර. කොහොමද දොර විවද වෙන්නේ? අන්න ආගති ගති අර විදිය හටගත්ත දේ හටගත්ත විදියට දැක්කා. දැක්කහම ඒකෙදී ඒක ඔස්සේ එමක් යාමක් මේ තැනට නැහැ. එමක් යාමක් නැත්තං චුතියක් උප්පත්තියක් නැහැ. චුතවීමක් නැවත පහළවීමක් නැහැ. අන්න එහෙමනම් මොකද වෙන්නේ? අර කී විදියට නිවීමක් දිහාවට මේ භාවයෙන් ගැලවීමක්, කලකිරීමක්, නොඇලීමක් දිහාවට මේ තැනැත්තා තුළ හික්මීමක් ඇති වෙනවා. මොකද්ද ඒකට විභවය වුණේ? හටගත් දේ හටගත් විදියට දැක්කා කියන සරල අදහස. ඒක තමයි ඒකට විභවය වුණේ. ඉතින් නැවත නැවත පුරුදු කරන කෙනෙක්ට මා තුළ මේ ඒමක් යාමක් චුති උප්පත්තියක් අඩු වෙනවාද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ පරීක්ෂාව තියෙන්නේ හැබැයි අර විදියට ඇස් දෙක පියාගෙන ලස්සනට වාඩි වෙලා අමුතු ලෝකෙක අතරමං වෙලා පාවි පාවි ඉන්නා වෙලාවට නොවෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාවේ දර්ශකයක් නෙමෙයි ඇස් දෙක පියාගෙන හෙලවෙන්නේ නැතුව කොච්චර වෙලාවක් වාඩි වෙලා ඉන්නවා ඉන්න පුළුවන්ද කියන එක. එහෙම කිව්වයි කියලා අපි ඒකට නිගරු කිරීමක් අදහස් කරන්නේ. ඒක වැදගත්. හැබැයි වාඩි වෙලා ඉඳිය පමණින්ම හරියන්නේ නැහැ. අර නිකන් මොකද්දෝ අමුතු ලෝකයක අතරමං වෙලා ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ පාවා පාවි පාවි ඉඳිය පමණින් හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේ පරීක්ෂාව ගොඩක් වෙලාවට තියෙන්නේ අපේ එදිනෙදා ජීවිතයේ මේ චැලෙන්ජර්ස් එක තමයි. මේ නොයෙකුත් දේවල් එක ගනුදෙනු කරනකොට බලන්න මම මේ හටගත්ත දේ හටගත්ත විදියට දැකීමක් මා තුළ මතුවලා තියෙනවද, නැත්නම් මේ හටගත්ත දෙයට හසුවීමක් මා තුළ මතුවලා තියෙනවද? එක්කෝ වැළඳ ගන්නවා, නැත්නම් කපන්න කොටන්න කතා කරනවා. එක්කෝ පසුබසිනවා, නැත්නම් අතිධාවනය කරනවා. එතකොට ඒක දැක ගන්න පුළුවනි අර එදිනෙදා ජීවිතයේ චැලෙන්ජස් තුළ. ඒ දේවල් වැඩි වැඩියෙන් හටගද්දී හටගත්ත විදියට දකින්නවා කියන බාර ගැනීමක් කරන්න පුළුවන් නම් අන්න මොකද වෙන්නේ, මා තුළ මේකී ස්වභාවයක් වර්ධනය වෙලා කියන එක ස්ථාවර කර ගන්න පුළුවන්, ස්ථිර කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඒ වස්සේ අතරමං වීමක්, අතරමං වෙලා වෙහෙසට පත්වීමක් අපි අත්දකිනවා. ඒක නිසා මෙන්න මේ කී දේ වැඩෙනවාද කියන පරීක්ෂාව මේ දිනදා ජීවිතය තුළ තියෙනවා. මේ එන චැලෙන්ජර්ස් තුළ තියෙනවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියන මේ අසනීපයි. අසනීප වෙලා. ගෙදර ප්‍රශ්න. මේ වැඩ වැඩි. ඔක්කොම හරි. තියෝකට ඔච්චර දඟලලා වැඩක් තියෙනවද? දඟලලාය කියලා විසඳුමක් තියෙනවද? අන්තිමට සති දෙකක විතර පස්සේ ඇවිල්ලා කියනවා දැන් අසනීපෙත් හොඳයි. ගෙදර පස්සෙත් විසඳුනා. වැඩත් ටිකක් සමනයකටපත් වෙලා තියෙනවා. ඉතින් දැන් අර කලින් වලිගේ හපාගෙන දඟලපු එක්කෙනාම ඇවිල්ලා දැන් නම් රිදෙන්නේ නැහැ, වලිගේ හපන එක මම නැවැත්තුවා කියලා යාම කියනවා. නමුත් අර වෙලාවේ කිව්වොත් එහෙම ඕකත් යනවනේ. ඕක මේ හටගත්ත දෙයක් හටගත්ත විදිහට පොඩ්ඩක් දකින්න ඉවසගෙන ඉන්න කිව්වොත් ඒක පිළිගන්න කැමති නැහැ වෙලාවේ. ඔබ වහන්සේ නම් කියාව මටනේ තියෙන්නේ අසනීපේ. කියන්න නම් ලේසි කරලානේ බලන්න ඕනේ කියලා ඔය කියනවා. කියනවා නමුත් ඒ කටින්ම ඇවිල්ලා තව ටික දවසකින් කියනවා නෑ නෑ දැන් නම් නෑ, ඉස්සර වගේ නෑ, එච්චර අමාරු නෑ, අසනීපෙත් හොඳයි, ඔක්කොම දැන් හරි කියලා කියනවා. ඉතින් ඒක තමයි වැඩි. ඒ වෙලාවේ අපි අහු වෙනවනේ. අනේ අහු වෙනකොට දැන දැක ගන්න පුළුවන් ඔන්න මම අහු වුණා. එහෙමක් යාමක් චුතියක් උප්පත්තියක් මතුවලා ආවා. හටගත දේ හටගත විදියට දකින්න මට බැරි වුණා. ඉතින් එන්නේ ඒ කෙනෙක් ඇවිල්ලා බයිනකොට තමුන්ගේ බලාපොරොත්තුවක් බිඳ වැටෙනකොට බලාපොරොත්තු නැ නොහිතු බලාපොරොත්තු නොව කරදරයකට මුහුණ දෙනකොට ඔන්න වගේ වෙලාවල්වල බලන්න පුළුවනි මෙන්න මේ කී විදිහට හටගත්තේ හටගත්ත විදිහට බලන බැල්මක් මා තුළ ඇත්තටම දියුණු වෙලාද කියලා. අර නිකන් අර මොකද්ද අර ෆිලෝසොෆර් කෙනෙක්ගේ කතාවක් තියෙන්නේ. එයාගේ නම සීනෝද කොයිද? සීනෝ කියන ෆිලෝසොෆර්ට ආරංචියක් එනවා තමුන්ගේ නැව. ආපු නැව ගිලුණා. කුණාටුවකට අහුවෙලා. ඊට පස්සේ තමුන්ගේ තියුණ වස්තු සම්භාර සියල්ලම මේ නැවත් එක්ක මූදුබත් වුණා. කියලා පණිවිඩයක් එනවා. එතකොට මේ තැනැත්තා මේ පණිවිඩය එන වෙලාවේදී මේකට දක්වන්නේ මෙන්න මේ විදිහ ප්‍රතික්‍රියාවක්. මොකද්ද මේ තැනැත්තා කියනවා මේ ස්වභාව ධර්මය මට ආරාධනා කරනවා මේ බඩු භාණ්ඩ රැස් කර නොගත්ත ෆිලෝසොෆර් කෙනෙක් වෙන්න. මේ විදිහට මේ අවම දේවල් පාවිච්චි කරන දේවල් අල්ප ප්‍රමාණයක් පාවිච්චි කරන ෆිලෝසොෆර් කෙනෙක් වෙන්න මට මේ ස්වභාව ධර්මය ආරාධනා කරනවා. එහෙම තමයි ඒක බාරගන්නේ. තමුන්ගේ මේ තියුණ ටික සබ්බ සකලමනාව මුදුපත් වුණා කිව්වහම බාරගන්නේ කොහමද? මේ ස්වභාව ධර්මය මට ආරාධනාවක් කරනවා. මීට වැඩිය දේවල් ගොඩ ගහගත්ත ප්‍රමාණය අඩු ෆිලෝසොෆර් කෙනෙක් වෙන්න කියලා තමයි මේ තැනැත්තයකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට එක්තරා විදිහක අර සිදුවීම පිළිබඳ වෙහෙසක් නැතුවාම නොවෙයි. එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ. හැබැයි මෙයා ඊට වැඩිය විවෘත බැල්මක් මෙයා තුළ තියෙනවා. ඊට වැඩිය පළල් වූ බැල්මක් මෙයා තුළ තියෙනවා. කරදරේ වෙහෙස තියෙනවා. නමුත් ඒක ඉක්මවලා බලන්න පුළුවන් හැඟියාවක් මෙයා තුළ තියෙනවා. ඉතින් අපි අපෙත් නැතුවා නෙමෙයි. අපි ළඟත් නැතුවා නෙමෙයි. ඔය සතිපාසලේ මුණත් ඉන්න ඔය වගේ ජීනෝ වගේ ෆිලෝසොෆර්ස්ලා ඉන්නවා දෙතුන් දෙනෙක්. ඒගොල්ලොත් කියනවා මේ මේ විදියට ප්‍රශ්නයක් වුණා ගෙදර. හැබැයි ඒකත් නිකන් භාවනාවක් විදියට මම බාරගත්තා. තද වෙලා ඉන්නේ මම මේ බයිනවා බයිනවා මම අහුනොත් කෑල්ලක් කහපාගෙන කනවා බැන බැන. හැබැයි අනිත් පැත්තට මොකද්දෝ කියනවා මම ඉතින් මේ තරහව ගිහිල්ලා ඉන්නේ ඈ. තරහ ගිහිල්ලා ඉන්නේ ඒකෙන් ඉඳලා ඉතින් වැඩි ගණන් ගන්න එපා. කෑල්ලක් කඩාගෙන කෑවත් එච්චරම ගණන් ගන්න එපා කියලා කිය කිය තමයි බයින්නේ. කිය කිය තමයි අර කෑල්ලක් කඩාගෙන කන්න පයින්නේ. ඉතින් ඒකත් හොඳයිනේ. ඒකට අර වෙච්ච දෙයට වෙහෙසක් නැතුවා නෙමෙයි. නමුත් ඒ වෙහෙසට වැඩිය පළල් වූ විවෘත වූ බැල්මක් මේ දැනට ඇතුළ තියෙනවා. ඒක හොඳයි. නැත්තම් අපි මොකද උනේ ඒකටම අහු වුණාට පස්සේ කඩනවා කනවා බෙල්ලම කනවනේ. අයි කියනවා ආපහු මූණ බලන්න බැරි දේවල් නේ කියන්නේ. එහෙමනේ හැටි. නමුත් මොකද උනේ අන්න අර පොඩි විභවයක් විවෘත ස්වභාවයක් මතුවලා ආවා. මේ හටගත් දෙයට වැඩිය පුළුල් වූ විවෘත වූ බැල්මක් මා ළඟ තියෙනවා. හටගත් දෙයේ වෙහෙස නැතුවා නෙමෙයි. නමුත් ඒක ඉක්මවලා බලන්න පුළුවන් හැකියාවක් ඒ විදිහේ විභවයක් මේ හිත තුළ තියෙනවා. ඒක වැදගත්. එතකොට නිකන් අර ජීනෝ වගේ ෆිලෝසොෆර් කෙනෙක් වුණ හැකි. නරකම නෑනේ නේ. ඒ විදිහේ ෆිලෝසොෆර් කෙනෙක් විදිහට පොඩි කතන්දරයක් කිව්ව හැකි. ඒවත් නිකන් අර උදාන වාක්‍ය වගේ ඉතිහාසගත වෙන ප්‍රකාශ තමයි. මොකද්ද කියනවා මේ බයිනවා. අයි කාලා ඉන්න බෑ. නැබැයි කියනවා මේ මං තරහ ගිහලා ඉන්නේ ඈ. පොඩක් මේ 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 වැඩියම හිතර ගන්න එපා ඈ. කී කී තමයි බයින්නේ. ඒකත් හරි සෝක් අප්පා. එහෙම බයින කට්ටියත් ඉතින් වටිනවනේ. එහෙම බයින කට්ටිය ඉතින් හොයාගන්න මේ මෙහෙටම එන්න ඕන වුණා. ඒකයි වැඩි. ඉතින් කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ විවෘත ස්වභාවයක් මෙන්න මේ විදිහේ විභවයක් අපේ හිත තුළ ඇති කරගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ හටගත් දේ හටගත් විදිහට දැකීමක් ලෙස ප්‍රකාශ කරන්නේ. අන්න ඒක තමයි නියම ක්‍රමය. එහෙම නැතුව පසුබැසීමක්වත් අතිධාවනය කිරීමක්වත් මේ දෙකෙන්ම නිවනක් නම් ගන්න අමාරුයි. ඒක නිසා එකම කාසිය දෙපැත්ත වගේ දේ බලන්න කාලෙකට අපි පසුබසිනවා කාලෙකට අතිධාවනය කරනවා. ඔය දෙකෙන් අතරමැද ඔය දෙක අතර සමබරතාවයක් තුළ නිවන තියෙනවා. අන්න ඒ දැන ගැනීම සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ස්වාමීන් වහන්සේ පොඩක් වෙලා ගිහු නිසා අපි ඉවර කරනවද අවස්ථාව ලබා
ගන්න. පසන් කරනනේ. ඔව්.
නුයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේත් අප වෙනුවෙන් අනුකම්පාවෙන් අප කෙරෙහි ධර්ම දේශනාව සිදු කළ ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ අපහසත් මේ ධර්ම දේශනාවේ කුසලය නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳ
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බ.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
සමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සකි හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා උපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං වෛරාරෝග්‍ය සම්පත්තිය, සග්ග සම්පත්තිය, මේවච අතෝ නිබ්බාන සම්පත්තිය මිනාතේ සමිච්චතෝ.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
තොපත් ඒවා හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.